Sado, sado, sado. දෙදහස් දහාට වසරේ පස්වෙනි මාසේ විසි හත්වෙනිදා භාවනා වැඩසටහන. අපි හැම දෙනාටම බොහෝම පහසුවෙන් සංසුන්ව මැසි මදුරුවන්ගෙන් කරදරයක් නැතිව සීතල උෂ්ණවලින් කරදරයක් නැතිව අපි හැම දෙනාටම භාවනා කරන්න තම ශක්තියෙන්ම ධනයෙන්ම වෙන කෙනෙක්ගේ උපකාර බලාපොරොත්තුවකින් තොරව බොහෝම නිස්සරණ අධ්‍යාසයකින් ඉතාම කෙටි කාලයකින් මාස 3ක් වැනි කාලයක් ඇතුළත 3-4 මේ මනහර ධර්ම මණ්ඩපය ධම්සභා මණ්ඩපය සාදානෙම කොට පූජා කළ පින්වත් චන්දන තිසේරා තිතුමන්ට ශාමලී තිසේරා අතිනියට නිදුක් නිරෝගී සුවපත් භාවය ධර්ම අවබෝධය ඇති වේවා දිනු වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ආයතනය හොඳින් පවිත්‍රව පිරිසිදුව පිළිවෙලට කටයුතු කරගෙන යන්න ඕම වෙහෙස මහන්සි වෙන මගේ මෑණියන් වහන්සේ ඇතුළු ඒ දායකකාරක පින්වතුන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ඇතු නිසා තමයි අපි පහසුවෙන් පිරිසිදුව ලස්සනට මේ භාවනා ගුණ ධර්ම දියුණු කරගෙන කටයුතු කරන්නේ. ඒ වගේම මේ ශාසන ධර්මය මේ දක්වාම ආරක්ෂා කරපු ආර්ය ශ්‍රාවක පරම්පරාවට ඒ උතුමන්ට මාගේ නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ඒ උතුමන් වහන්සේලා නිසා තමයි අදාප ධර්මය ප්‍රගුණ කරගන්නේ. මේ පහන යම් කිසි තැනක දැල්ුණා නම් මුළු මහත් සමාජයේම ඉන්නේ මහා අඥාන මෝඩ පිරිසක් විතරයි. ඇදහිලි පුද පූජාවන් සිද්ධ කරගෙන ඒත් නිවීමක් නැතුව මොනතරම් පූජ වට්ටි තිබ්බත් මල් වට්ටි තිබ්බත් දර්ශනයක් නැත්තම් මිනිස්සෙගේ හිතේ දුක නිවෙන්නේ නැහැ. ඒ නිසා මේ දර්ශනය මේ ඥාණය අපිට ආරක්ෂා කළ යුතුමන්ට අපි සදා ගෞරව කළ යුතුයි, වන්දනා කළ යුතුයි. සැබෑම ගෞරවය තමයි අපිත් ඒ සත්‍ය අවබෝධ කරගෙන තව කෙනෙකුට ඒ සත්‍ය නිර්වුල් ලෙස, පැහැදිලි ලෙස, අව්‍යාජ ලෙස, නිර්හංකාරව කියා දෙන එක. ඒක තමයි ඒ අතීතයේ ඉන්න ශාස්ත්‍රෝන් වහන්සේලාට කරන්න තියෙන උතුම් ආර්ය උතුමන්ට කරන්න තියෙන ගෞරවය. ඒ වගේම මේ මිහිතලයේ මොන සංස්කෘතියක් තුල වුණත් මොන රටක වුණත් යම් තාක් සිල්වත් වූද, ගුණවත් වූද, නැනවත් වූද, යම් තාක් ශාස්ත්‍රවරු පහළ වුණාද ඒ සියලු දෙනාටමත් අපගේ නමස්කාරය වේවා, ගෞරවය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විවිධ වචනවලින් එකම ස්වභාව ධර්මයක් පමණයි දේශනා කරලා තියෙන්නේ. අපි කාටත් තියෙන ඉන්ද්‍රයන් පහයි, අපි කාටත් තියෙන එක අහසක් සහ එක පොළොවයි. අපි කවුරුත් ජලය පානය කරලා හුස්ම අරගෙන ආහාර අනුභව කළ ජීවත් වෙන මිනිස්සු. අපිට මේ ලෝකෙ නැති දෙයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් මේ සියලු ශාස්ත්‍රවරුම කතා කළේ මේ ලෝකෙ තියෙන දෙයක් නිසා නැති දෙයක් ගැන නෙමෙයි. හැබැයි ඒවට පාවිච්චි කරපු වචන වෙනස්. ඔන්නෝච්චරයි තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරන්න ඕන මේ සද්ධර්මයේ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ තම තමන්ගේ ආගමෙන් කියා දුන්නු සත්‍යම තමයි. මොකද සත්‍ය ලෝකේ 10ක් 15ක් නැහැ නේද? මේ බුදුරජාණන් වහන්සේ ළඟත් ඔහොම වාද වේද මතිමතාන්තර තියෙන මිනිස්සු හිටියා. ඉතින් බුදුහාමුදුරේ ඔක්කොටම එන්න කිව්වා. එන්න කියලා දිය තටාකයක් තියෙනවා, මේ දිය තටාකයට බහින්න කිව්වා. හොඳට සීතල කාලේ ඇස්සට බස්සේ ඒගොල්ලෝගෙන් ඇහුවා, ඔයගොල්ලෝ ඔක්කොටම සීතල දැනෙනවද කියලා. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි ඔව් අපිට සීතල දැනෙනවා කිව්වා. එහෙනම් ඉතින් ලෝකෙ දෙක තුනක් තියෙන විදියක් නැහැනේ, එකයිනේ තියෙන්නේ. ඒක සත්‍ය ඔය පේන දැනෙන විදිය. ඊට පස්සේ ගිනි මැලයක් ගහලා ඒ ගිනි මැලේ වටේට වාඩි වෙන්න කිව්වා. දැන් ඔයගොල්ලෝ ඔක්කොටම රස්නේ දැනනවද කියලා අහුවා. ඔව් අපි ඔක්කොටම එක වගේ රස්නේ දැනනවා කිව්වා. එහෙමනම් ලෝකෙ එකයි තියෙන්නේ. ආයි 10ක් 15ක් නැහනේ මේ මනුෂ්‍ය වර්ගයාට මේ ස්වභාව ධර්මයේ එකයි. ඒක විවිධ වචන වලින් කතා කරයි. බ්‍රහ්මන් කියයි, ගෝඩ් කියයි, අල්ලාහ කියයි, විෂ්ණු කියයි, චක්‍ර දේවේන්ද්‍රයා කියයි, ස්වභාව ධර්මය කියයි, නේචර් කියයි, නොයෙකුත් දෙයක් දේවල් කියයි. ඔය මොනවා කිව්වත් යම් කිසි එකම සිද්ධාන්තයකට තමයි මේ ඔක්කොම එකතු වෙන්නේ. ඒ නිසා කියන්න තියෙන්නේ එකම මාර්ගයක විවිධ පාට වර්ණ ප්‍රමාණ සහිත වාහන දිවගෙන යනවා. එකම දිශාවකට විවිධ වර්ගයේ විවිධ පාට වාහන වගේ මේ විවිධ ආගම කියලා කල්පනා කරන්න ඕනේ. නමුත් ඒ ආගම තුලින් සත්‍ය මතු කරගෙන කියා දෙන්න පුළුවන් පූජකයෝ දේශකයෝ කීයෙන් කී දෙනාද ඉන්නේ? දැන් ඔබ දන්නවනේ බුද්ධ ශාසනයේ ඉන්න හාමුදුරුවරු හැම කෙනාටම පුළුවන් ද සත්‍ය මතු කරලා දේශනයක් කරන්න? බෑ නේද? බෑ. ඒ වගේම තමයි අනිකුත් ආගම්වල ඒ සත්‍ය මතු කරලා ලෝකයට දෙන්න පුළුවන් පූජකයෝ දේශකයෝ කී දෙනාද ඉන්නේ ලෝකේ? අන්න ඒකයි ප්‍රශ්නේ. සත්‍ය කියන්නේ ලෝකෙත් එක්ක ගැටෙන්න උගන්නන එක නෙමෙයි. සත්‍ය කියන්නේ මේක හරි අරක වැරදි කියන එකක් නෙමෙයි. ඒ නිසා ඒට එහා ගියපු උත්තරීතරත්වය. ඒ නිසා අපි මේ සත්‍ය අවබෝධය සඳහා මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. පිළිතුරු ඔබ තුලින් ලබා ගන්නට මහන්සි වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා ගන්න ක්‍රමය විතරයි උගන්වන්නේ. පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. පිළිතුරු ඔබ තුලින් තමයි ලබා ගන්න ඕන. ඒ පිළිතුර අනුමාන වශයෙන් ලබා ගන්නත් පුළුවන්, ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබා ගන්නත් පුළුවන්. කොහොමත් මුලින්ම ලැබෙන්නේ අනුමාන වශයෙන්. ඒ අනුමාන වශයෙන් ලැබෙන ප්‍රශ්නය ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබා ගන්න ඕන. තමන් ලබන පිළිතුර ප්‍රත්‍යක්ෂ කොටම ලබා ගන්න ඕන, අනුමාන වශයෙන් ලබන්නේ නැතුව. මොනවද මෙච්චර මේ වචන කතා කරලා දේශනා පවත්වලා පින්නතුන්ට කියා දෙන්න උගන්වන්න මහන්සි වෙන්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීමෙන් වාසය කරන්න. ලෝකය පිළිබඳව කලකිරීමෙන් නෙමෙයි, කලකිරීම පිළිබඳව කලකිරීම. කලකිරීම හටගන්නේ පංච උපාදානස්කන්ධේ. එසා පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරෙනවා කියලා කියන්නේ කලකිරීම පිළිබඳව කලකිරෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? සියලු මනෝලෝකයන් අත්හල නිර්වාණයේ සෝය ශාන්තිය හේතනත්තා ලබනවා. සෑම ප්‍රශ්නයක්ම සහ සෑම පිළිතුරක්ම මනෝභාවයන් මනෝලෝකයන් මනස තුල හටගන්න. බාහිර දේවල් අතර ප්‍රශ්න තියෙන ඒව බාහිර වශයෙන්ම තමයි දැනෙන්නේ. මනෝ ලෝක හදන්න නැතුව වාසය කරන්න ඉගෙන ගන්න. තමා පිළිබඳව, ලෝකය පිළිබඳව, බාහිර ලෝකය පිළිබඳව, තමාගේ ලෝකය පිළිබඳව මනෝ ලෝක හදන්න නැතුව පාඩුවෙන් බලන්න පුරුදු වෙන්න. කෙනෙක් අහන්න පුළුවන් ඒකත් තව මනෝලෝකයක් නේද? අන්න එතෙන්දි තමයි ඔබ ඥානවන්ත වෙන්න ඕන. තව මනෝලෝකයකට නොයා ඉන්න වග බලා ගන්න ඕන. අන්න ඒක තමයි පින්නතුනේ අමාරුම වැඩේ. ඉරට්ට උඩ හිට ගන්න බලනවා වගේ, ඔටුව පිටේ දොඹ ගෙඩියක් තියන්නව බලනවා වගේ, අමාවක දවසේ අස්ලොන් ගහක් දෙපළ වෙන්නට ඊතලයකින් විදිනවා වගේ අමාරු වැඩ යන්නේ. ඒක මනෝ ලෝකයකට නොවැටි ඉන්න වග බලා ගැනීම. ඥානයේ තියෙන අතිශයින්ම සමබරතාවය නිසා, මධ්‍යස්ථතාවය නිසා තමයි ඒ උත්තරීතරත්වය කෙනෙක් ලබන්නේ. ඒ ගණී භවනයේ වුණු චිත්ත සංඛාර තුනී කරලා සම්පූර්ණයෙන්ම චිත්තය කියන එක අපිට එළවා දමන්න හැකියාව ලැබෙනවා. එළවා දැමිය යුතුයි. කොහොමද එළවා දමන්නේ? මෙන්න මේක අනුගමනය කරන්න ඕන. එළවා දමන්න නම් රැඳී සිටින්න එපා, තරණය කරන්න එපා. මේක අනුගමනය කරන්න පුරුදු වෙන්න. රැඳී සිටින්න එපා, තරණය කරන්න එපා. තාත්තේ දෙකින් කිව්වොත් ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. තා විදිහකට කිව්වොත් සුඛ වේදනා වශයෙන් ගන්නත් එපා, දුක් වේදනා වශයෙන් ගන්නත් එපා. තාත්තේ විදිහකට ඒක කතා කරොත් මම කියලා ගන්නත් එපා, මගේ කියලා ගන්නත් එපා. තවත් විදියකට පැහැදිලි කරොත් නිත්‍ය වශයෙන් ගන්නත් එපා, අනිත්‍ය වශයෙන් ගන්නත් එපා. මේන්න මේක තමයි තරණය කරන්නත් එපා, රැඳී සිටින්නත් එපා. තවත් විදියකට ඒක පැහැදිලි කරොත් මේ අන්ධකාරය කියලා ගන්නත් එපා, මේ ආලෝකය කියලා ගන්නත් එපා. මේක අනුගමනය කරන්නාට පමණයි ලෝකයෙන් නික්ම යන්නට පුළුවන්කම ලැබෙන්නේ. තේරෙන බණ හොයාගෙන යන කෙනෙකුට ලෝකයෙන් නික්මෙන්න බෑ. මේ කොටස ඔබට තේරෙනවට වඩා එහා දෙයක් ඔබ තුල ජනිත කරවන කාරණයක් තියෙන බොහෝම හිමින් බිම වැටෙන ඉදිකට්ටක් අහුලන්න පරිස්සමෙන් බලනවා වගේ මගේ මනස හරියට මේ ධර්ම කරුණට ගන්න සුසර කර ගන්න බොහෝම දක්ෂ වීණා වාදකයෙක් හොඳ හැඟීම් බර අදහසක් ගන්න මහන්සි වෙනවා. දත කන අවධානය තමන්ගේ ශාරීරිකව ලබා ගන්නා වූ ඒ අභ්‍යාසය දත භාවිත කරමින් ඔහු ඒ ස්වරය ගන්නවා වගේ ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබේ මනස තුල මේ නොබැඳුණු තැනට මනස ගන්න. මධ්‍යයේ නිදහස් වීම මධ්‍යයට පැමිණීම නෙමෙයි මධ්‍යයේ නිදහස් වීම. අතරක් නැතුව වාසය කිරීම ආන්නේකටයි අකාලිකයි කියලා කියන්නේ. තමන්ගේ සිහිය මේ අත තමන් කරනවා නම් තමන් පාලනය කරගන්න අපහසු නම් පොඩි වෙලාවක් තමන් හොඳ සුදුසු ක්‍රියාවලියක් තමයි තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසයක හෙමින් සංසුන් වෙන්න ඕන. ඒක හරියට අර දිය බඳුනක් කැළඹුණා වාගේ හිතේ ස්වභාවය ඒකයි. කැළඹිච්ච දිය බඳුනක් ඔබ සංසුන් කරන්නේ කොහොමද? හනික හනික නැවත නැවත අතතියතිය සංසුන් කරන්න පුළුවන්ද? බෑ නේද? මොකද ඔබ කරන්නේ? ඒ කැළඹිලි ස්වභාවය නැති වෙන්න නම් පැත්තකින් තියලා තියෙනවා. එහෙනම් ඔබේ මනසත් ඔබ පැත්තකින් තියලා තියෙනවා. ඔබට ඉක්මනින් මේක සංසුන් කරගන්න හදිස්සියක් තියෙනවා. එහෙම බෑ. අපි දන්නවා මේක අපේ උමනාවට නෙමෙයි දැන් අනුගමනය වෙන්නේ ඒ ධර්මතාවයේ ස්වභාවයට. ඒක හැමින් 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 අපිට උමනාවට නෙමෙයි අපෙන් ඈත්ව නමුත් සංසුන් වෙනවා දිය භාජනය. එනිසා ඔබේ අවශ්‍යතාවයට ඔබ සංසුන් කරන්න ගියාම ඔබේ මනස තව තව කැළඹෙනවා. මමත් මේ වැඩ කරන්න ගියාම ජීවිතේ මිනිස්සුන්ට මහා දුක් රසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඕකයි. මමත්වයෙන් සංසිඳුනහම හිතන දේ පතන දේ රජ සම්පතත් සිටු සම්පතත් පෝසත්කමත් ජ්‍යේෂ්ඨත්වයක් විශිෂ්ටත්වයක් සියල්ල එතන පහළ වෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ මනස අතහැරියොත් තව සංසුන් වෙයි කියලා. නැහැ, මනස අතහැරියොත් සංසුන් වෙනවා. මනස අල්ල ගන්න ගන්න තමයි මේක ධර්ම වෙන්නේ. සැහැල්ලුව ලබන්නට නම් අපි දන්නවා හිසේ තියෙන බර, දෑතේ තියෙන බර බිමින් තියන්න ඕන කියලා. ඒ කායික වශයෙන්. එවිට මානසික වශයෙන් මොකද කරන්න තියෙන්නේ? හිසේ තියෙන බර, හිතේ තියෙන බර බිමින් තියන්න ඕන. මේ මොහොතට හරි බිමින් තියා. අපි මොන විදියට හිතාගත්තත් අපිට ඕන විදියට මේ ලෝකෙ කැරකෙන්නේ නැහැ. ලෝක බෝල කැරකෙන්නේ කැරකෙන පැත්තට. අපිට ඕන විදියට නෙමෙයි. ලෝකේ කාලගුණයේ ක්‍රියාත්මක වෙන්නේ කාලගුණයට ඕන විදියට. අපිට ඕන විදියට නෙමෙයි. අපි යමක් හිතාගෙන ඉන්නවා, පතාගෙන ඉන්නවා තමයි. නමුත් හිතට කියලා දෙන්න ඒක එහෙම නොවේයි මේ සම්භාවිතාවකුත් තියෙනවා. එනිසා ඔබ මේක තැදීව අල්ලගෙන ඉඳලා මානසික රෝගියෙක් වෙන්න එපා. යංගේසි චිත්ත ස්වභාවය අපි අල්ලගත්තට ඒ අල්ලගත්තා වගේම ඒක එසේ නොවීමට තියෙන සම්භාවිතාවකුත් තියෙනවා. ඉතින් දරුවන්ට වුණත්, වැඩිහිටි මව්පියෝ වුණත්, ව්‍යාපාරයේ වුණත්, රස්සාව වුණත්, අධ්‍යාපනයේ වුණත් කල්පනා කරන්න ඕන ඒකයි. එනතුනේ අපි මේ ගමන ආවේ ස්වභාවයට ඉඩ දීලා. මටම ඕන දේ මමම කැමති විදිය, මමම හිතන විදිය නෙමෙයි. කොච්චර හිතන විදියක් තිබුණත් ලෝකේ කර්මය ධර්මය කියලා එකක් තියෙනවා, ස්වභාව ධර්මය කියලා එකක් තියෙනවා, තමාගේ කැමැත්ත කියලා එකකුත් තියෙනවා. එහෙමනම් මේ අනිකුත් ධර්ම අතර තමන්ගේ කැමැත්තක් කියන්නේ එක ධර්මයක් පමණයි. එහෙමනම් ඔබේ කැමැත්තක් යෝධාමත් සමගාමීව වෙනස් වෙමින් පවතින දෙයක්. චිත්ත සංඛාර වලින් ඈත් වුණාම නිදහසේ හුස්ම ගන්න පුළුවන්. මම නොවී ඉන්න උත්සාහ කරන්නත් එපා, මම වෙලා ඉන්න උත්සාහ කරන්නත් එපා. යම් චිත්ත විවේකයක් ලබනවද, යම් අවබෝධයක් ලබනවද, ඒ හැම දෙයක්ම මම ලැබිය යුතුයි, මම අවබෝධ කරගත යුතුයි කියලා නොසිතිය යුතුයි. ඇයි එසේ මතක් කරන්නේ? අපි මේ මමත්වය අභිභවා යන ගමනේදී එසේ හිතන්න ගියොත් ඒක අපිට බාධාවක් වන නිසා.
නිසාම
කට්ටිය කොහොමද හොඳින් සැතපුණාද? හොඳින් භාවනාව යෙදෙන විට ඔබම ඔබේ ගැටලු එක්ක පොරබදනවා. පොරබදල ඔබ දැනුමට එහා ගියපු අත්දැකීමකින් තමන්ගේ මනසට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා. ඒක තමයි ගොඩාක් වැදගත්. අපි ගෙදරට භාවනා කාලයක් කරන්න කිව්වට මේ වගේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබට ලොකු නිහඬියාවක් ලබා දෙන්නේ. ඒක ප්‍රයෝජනෙයි ලබන්න, තමන්ගේ හිත පිරිසිදු කරගන්න. තමන්ගේ කොච්චර හිත ප්‍රචණ්ඩද, අසංවරද කියලා තේරුම් කරගන්න. ඉතින් බොහෝ කෙනෙක් හරි කැමති ඇති මේක නිකන් ටග්ගාල ස්විච් එකක් ඕෆ් කරනවා වගේ හදාගන්න. ඒක තමයි කාටත් ඕන. නමුත් එහෙම කරන්න පුළුවන් කම නැහැ. මේක තමා විසින්ම කරගත යුතු දෙයක් නිසා බුදු කෙනෙකුටවත් ඔබේ ළඟට ඇවිල්ලා ටග්ගාල ස්විච් එකක් ඕෆ් කරනවා වගේ ඕෆ් කරලා දෙන්න බෑ. අර හේතු සම්පත් තියෙන කෙනා හොයාගෙන හැතැම්ම 100,000 ගණන් යනවා. යදු යදුනකට හැතැම්ම කීයක් තියෙනවද? 16ක් තියෙනවා කියනවා. ඉතින් ඒකවල යදුන් ගානක් ඒ දවස්වල යදුන් වලින් ගිහිල්ලා තියෙන සාමාන්‍ය මිනිස්සෙක් යන්න පුළුවන් දුර දවසකට වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් ගියොත් යදුනක් තමයි යන්න පුළුවන්. හතක්ම 16ක්. මේ ගමනේ යද්දී ඔබ බොහෝ ගැටලු වලට මුහුණ පානවා වෙන්න පුළුවන්. නමුත් ඒ හැම ගැටලුවක්ම හැම බාධකයක් හමු හැම අවදිමත් වෙන්න ඕන. අවදි වෙන්න ඕන. දැන් ගම් වතුර එනවා. දැන් ජීවිතේ එක ගැටලුවක් ආවහම ඉතින් අපි අවදියෙන් කටයුතු කරන්නේ නැත්නම්, හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරන්නේ නැත්නම් අපි ගම් වතුර ගහ යනවා. කලබලයට ගම් වතුර ගලන තැනකින් පාර හරහා පාලමක් කරහා සැලකිල්ලක් නැතුව ගමන් කරන්න ගියෝ ගහගෙන යන්න පුළුවන්. ජීවිතෙත් එහෙමයි, මනස තුලත් එහෙමයි. අනේක විද දේවල් එනවා. ඒවා හමුයේ ඔබ කොහොමද මුහුණ දෙන්න කියලා ශක්තිමත් වෙනවා. ඔය තියෙන මනස බුදුහාමුදුරු දුන්නු මනසද? ආනන්ද හාමුදුරු දීපු මනසද ඔබට තියෙන්නේ? ශරීරය නම් අම්ම තාත්ත දුන්නත් මනස මනස කියන්නේ ඔබ හදාගත්ත දේ. ඒකට ඉවහල් වුණ බව ඇත්ත. වටපිටාවෙන් ලැබුණු කරුණු කාරණා ඉවහල් වුණ බව ඇත්ත. උපකාරක වුණ ඇත්ත. නමුත් ඒ උපකාරක වෙච්ච දේවල් ඔබ ඔබට රිසි පරිදි අරගෙන තැම්පත් කරගත් එකක් තමයි මන කියලා තියෙන්නේ.
මන කියල එකක් නැහැ. නැති වුණාට තියෙනවා. මගේ ඉඩම කියල එකක් නැහැ. නැති වුණාට තියෙනවා. මගේ කාර්යක කියල එකක් නැහැ. නැති වුණාට තියෙනවා. මගේ தත්ත්වය කියල එකක් නැහැ. නැති වුණාට තියෙනවා. මගේ ස්වාමිය කියලා කෙනෙක් නැහැ. නැති වුණාට තිබුණා තියෙනවා. මගේ ස්වාමි දියණිය කියලා කෙනෙක් නැහැ. නැති වුණාට තිබුණා තියෙනවා. දැන් තේරෙනව නේද මොකද්ද මේ මනෝභාවය කියන්නේ? නෑ. තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියනවනේ. දැන් තම් මට්ටම් ගහ ගහ ඉන්නයි තියෙන්නේ. හිත හදාගන්න එක හරීම ලේසියි. එතකොට ඇයි මේ අමාරු වෙලා තියෙන්නේ? වරදවා ගත් එක. අමාරු වෙන්නේ වරදවා ගත් එක. වරදවා අරගෙන තියෙන්නේ ඔබ නෙමෙයි. ඔබේ සිත. එතකොට සිතයි ඔබයි කියන දෙන්නේ. දෙන්නේ. ඔබට කැමති පරිදි සිත පවතින්නෙත් නැහැ. සිතට කැමති පරිදි ඔබට පවතින්නත් බෑ. මොකෝ සිතේ තියෙන වේගය ඔබට කරන්න බෑනේ. සිතේ තියෙන අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරලා දෙන්නත් බෑනේ. එතන දෙන්නෙක් ඉන්නවා. බාහිරින් ඉන්න එක්කෙනා ඉස්සෙල්ලම ඥානවන්ත වෙන්න ඕන. තමා ඥානවන්ත වෙලා හිතට හිතේ තියෙන අවිද්‍යාව දුරු කරගන්නට අවිද්‍යාවේ දෘෂ්ටි නිෂ්ක්‍රිය කිරීමේ දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒක හරියට පාප මිත්‍රයෙක් මග අරිනවා වගේ වැඩක්. පාප මිත්‍රයෙක් එනවා, වචී පරමයෙක් එනවා, ලස්සන වචන කියාගෙන, ලස්සන උපකාර කරාගෙන, ලස්සන යෝජනාවල් කරගෙන එනවා එක එක වැඩවලට. මොකද අපි කාලයක් ඇසුරු කරලා තේරුම් ගන්න මේ පුජ්‍යලේ අපිව අමාරුවේ දානවා, අපිව නොමග යවනවා, අපේ පර්ස් එකට විදිනවා මෙයා ඉඳලා කියලා තේරුම් ගත්තහම පාප මිත්‍රේ අපි හිමින් සැරේ මොකද කරන්නේ? පාප මිත්‍රයාගේ අයින් වෙන මොහු ආශ්‍රය නොකොට සිටීම මට වාසියක්. මනසට, ධනයට, හැම දෙයකටම වාසියක් කියලා තේරුම් අරගෙන ඒ ආශ්‍රයෙන් වළකිනවා. ආන් ඒ වගේ ඔබේ මනස ඔබට තේරෙන්න ඕන මේ මම කියලා පැමුණාට මේක පාප මිත්‍රයෙක් ඉන්නේ කියලා. උර අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. බාහිරේනුත් එහෙම තමයි, ආධ්‍යාත්මේනුත් එකෙහිම තමයි වෙන්නේ. බාහිරේනුත් අසේවනාච බාලානම්, බාලයෝ ආශ්‍රය කරන්න එපා. බාලයෙක් ආශ්‍රය කරා මේ බාලයාගේ තියෙන මානසික ගුණ එයාට එනවා. ළමෙක් උනත් ආශ්‍රය කරන්න ඕන බැරි ළමෙක් නෙමෙයි, ටිකක් තමන්ටත් වඩා හැකි ළමෙක්. තමන් ආශ්‍රය නිශ්‍රය කරනකොට එයාගෙන් තමට යමක් ලැබෙනවා. මනස තුලත් එහෙමයි. ඒකෝට මනස අපිට ගැටලු දෙන්නේ මේ ගැටලු එක්ක දුක් විඳපන් කියලා. අපි මොකද කරන්න ඕන? අපි මේ ගැටලු මගහරින්න දක්ෂයෙක් වෙන්න ඕන. මේ ගැටලු ප්‍රතික්ෂේප කරන්න දක්ෂයෙක් වෙන්න ඕන. ඒ ක්‍රිකට් කරනකොට ප්‍රතිවිරුද්ධ බෝලකාරයා එවන්නේ අපේ විකට් එක, අපිට අයිති විකට් එක කැඩිලා යන්න තමයි එවන්නේ. එහෙම නේද? අපි විකට් එක ආරක්ෂා වෙන බෝලේ වෙනවද? නෑ, අපේ විකට් එක කඩන්න තමයි යා එවන්නේ බෝල. දක්ෂ ක්‍රිකට් කෙනෙක් ඉඳලා අර එන බෝල වළක්වනවා, විකට් එකේ වැදීම වළක්වනවා. ඒ වගේම ලකුණු ලබා ගැනීමට උත්සාහ කරනවා. ඉතින් ජීවිතය කියන්නේ ඒක තමයි. මේ මම කියන පුජ්‍යලයා, එහෙම නැත්නම් මේ ජීවිතය කියන එක මේ වැටෙන්නම තමයි ඔක්කොම බෝල ටික ඉන්නේ. ඇනුම් බැනුම් ගැරවුම් චෝදනා යෝජනා. අපි දක්ෂ වෙන්න ඕන හොඳ බැට්මන් කෙනෙක් වගේ. එතකොට ඒ බැට්මන් කියයි අනේ මේ යකා ඇඟටම එවන්නේ බෝල, විකට් වලටම එවන්නේ කියලා. ඒක එහෙම තමයි, බෝලගේ හැටි එහෙම තමයි, ස්වභාව ධර්මයේ හැටි ඔහොම තමයි. ගම් වතුර එවනවා, මහ වැහි එවනවා, මහ නියඟ එවනවා. ඊළඟට බාහිරෙන් ගත්තාම සොර සතුරු කරදර තියෙනවා, කෘමි පීඩා තියෙනවා, මදුරුවෝ දෂ්ට කරනවා, චර්බයෝ දෂ්ට කරනවා. ඊට පස්සේ අපේ අපේම මනසම අපිට පීඩා ඇති කරනවා. ලේසි නෑ. දැන් තාසේ මොයි ගොඩක් වෙලාවට දැන් මේ අයට අපේ මේ 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 පින්නතුන්ට තියෙන්නේ ඇත්තෙම ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න නැති ඉඳ ටිකක් කල්පනා කරලා කල්පනා කරලා ප්‍රශ්නයක් හදා ගන්නවා. ඒ සිතිවිලි එනවා කියනවනේ. ඉතින් ඒත් මේ සිතිවිල්ල සිතිවිල්ලක් ආවා. ඒ සිතිවිලි වලට පොඩ්ඩක් සරි සරල යන්න පුළුවන්. තමන් එකකින් කලබල වෙන්න එපා. දැන් ජල ධාරාවක් හරි එනකොට තමගේ ගෙදර හරි ජල ධාරාවක් එකතු වෙනකොට ඒක බහින්න තැනක් නැත්නම් අපි ඒව බැහැලා යන්න තැනක් හදන්න ඕන. මේව බැහැලා යන තැන රොඩු පිරලා තියෙනවද කියලා බලන්න ඕන. එහෙම නැත්නම් බිත්තියෙන් තාප්පෙන් හරි සිදුරක් හදලා මේව බස්සන්න ඕන වතුර. නැත්නම් පිරෙනවා. ඒ වගේම තමයි අපිත් මේ සිතිවිලි එන්න තියා ලෝකේ ඕන දෙයක් දකින්න බලන්න ඇහෙන්න ඉඩහරලා ආයි මේව හිතෙන් බැහැර කරන්නට දුර වෙලා යන්නට නිදහස් වෙලා යන්නට ඒවා අපි තියාගන්නට නෙමෙයි. කනස්සල්ල නෙමෙයි කිසි දෙයකට තියෙන්න ඕන ප්‍රතිකර්ම. ජීවිතේ මනසේ ඇති වෙන දෙයක් හෝ වේවා, ජීවිතේ ඇති වෙන දෙයක් හෝ වේවා, කනස්සල්ල නොවේ තියෙන්න ඕන ප්‍රතිකර්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? එකතු වෙච්ච ගම් වතුර උන් බහලා යන සලස්සෝ. දැන් යනවා බහලා. කොහොමද මේක කරන්නේ? තක්ක තක්ක විචක්ක. බොහෝම පියවරින් පියවර පියවරින් පියවර අපි ජීවිතේට කටයුතු වලට මුහුණ දෙනවා. ගඩොලෙන් ගඩොල නිවසක් හදනවා වගේ පියවරෙන් පියවර පියවරෙන් පියවර අවදියෙන් ඥානනය ඇතට උදා කිරීමෙන් එහි තියෙන අඳුර මකල දානවා. ඕනෑම චිත්ත වේගයක්, ඕනෑම චිත්ත තරංගයක ඕනෑම හේතුවක් තියෙනවා. එතකොට බලනවා මේ මේ හේතුව මේ මොකද කියලා. ඔළුව කැක්කුමක් නම් මේක බලන්න ඕන. මොකද මේ ඔළුව කැක්කුම චිත්ත පීඩාවක් නිසාද? අවුෙන් වැස්සෙන් පින්නෙන් සෙමෙන් පිටින් හැදුන එකක්ද? එයා තේරුම් ගන්න ඕන. චිත්ත පීඩාව නම් මොකද්ද හේතුව කියලා චිත්ත පීඩාව සංසිඳව ගන්න ප්‍රයා කරන්න ඕන. බාහිර හේතුවක් නම් ඒ බාහිර හේතුවෙන් වලකින් තේරුම් ගන්න ඕන. උදේට පිණි බානවා නම් කැප් එකක් ඔළුවට දාගෙන හරි ඉන්න පුරුදු වෙන්න ඕන. අන්න ඒ වගේ. එතකොට මේ ලෝකෙට සත්‍ය කියලා මොකක් හරි එක ටැබ්ලට් එකක් වගේ එකක් හදලා දෙන්න පුළුවන්. බෑනේ. එහෙම එකක් හදන්න බෑ. එහෙමනම් අපිට හැම තැනම ප්‍රඥාව, හැම තැනම අවදිය, හැම තැනම සම්‍යක් ඥානය තියෙන්න ඕන. සහනේ කියලා එකක් ලෝකේ අපිට හොයාගෙන ගිහිල්ලා ඉල්ල ගන්න හරි අමුතුවෙන් මේකේ අමුණ ගන්න හරි පුළුවන් කමක් නැහැ. අසහනේ දුරු වුණු තැන සහනේ තියෙන එච්චර. සහනේ කියලා එකක් නැහැ නැත්තම්. ඒතකොට අසහන තීද්දි ඔබ සහනේ හොයලා වැඩ නැහැ. ඔබ කරන්න තියෙන අසහනේ මොකද්ද කියලා හොයන්න ඕන. අසහනේ සංසිඳුවාම සහනේ එතන ලැබෙනවා. කොහොමද සංසිඳවන්නේ? ආදීනවේ බලලා. ආදීනවේ කියන්නේ මොකද්ද? මේවාහේ හට ගැනීම කවරක්ද? මේවාහේ පැවැත්ම කවරක්ද? මේවාහේ විනාශය නැතිවීම කියන්නේ කවරක්ද කියලා මතක් කරගන්න. මේ මනස හරි අපූර්වයි. දැන් ඔබට තියෙනවා අවුරුදු 30ක 50ක 60ක 100ක ප්‍රාර්ථනා ඇති. ඒත් හදිස්සියෙම නාසායතනෙන් කියනවා වළක්වන්න බැරි ආකාරයෙන් ආසියාව තරම් විශාල මහා ග්‍රහ වස්තුවක් තවත් ග්‍රහ ලෝකයක වැදිලා ඒකෙන් කෑල්ලක් කඩාගෙන දැන් පෘථිවිය දිශට එනවා. මේක රොකට් යවල විනාශ කරන්න බෑ. මොනෝ විදිහකින්වත් විනාශ කරන්න බෑ. හෙට දිනේ දවල් 12ට ඇවිල්ලා මේක පෘථිවිය වදිනවා. කොච්චර විශාලද මේ ආසියා මහද්වීපය? තරමටම විශාල එකක්. සමහර රට ලෝක බෝලේ මේ රේඛාවෙ තියෙන්නත් පුළුවන්. මේ රේඛාවෙන් දුර වෙලා සමහර ලාට අර ප්ලූටෝ ග්‍රහයකින් එහා පැත්තට විසෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඇත්තට වෙනවා ඒක හෙට දවල් 12ට. දැන් බලන්න මානසික අසහසුන්තා තියෙනවද? සියලු අසහසුන්තා, සියලු කම්පන, සියලු වේග හෙට දවල් 12න් පස්සේ ඉවරයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් යාන්තම් හුස්මක් ගත්ත නැත්තම් මම හිතුවේ මේ දුකම තව අවුරුදු 30 40ක් අදින්න වෙයි කියලා. හෙට දවල් 12න් ඒකත් ඉවරයි. හැබැයි සමහරලාට බැංකුවෙන් කෝල් කරලා කියන්න පුළුවන් හෙට ග්‍රහ ලෝකයක් ඇවිල්ලා වදිනවා, දැම්ම ගෙනල්ලා ණය ටික ගෙවන්න කියලා. එතකොට කියන්න තියෙන ණය ටික නම් ගෙවන්න විදියක් නැහැ. හැබැයි මේ තියෙන ඔක්කොම ඔයා හෙට දවල් 12න් පස්සේ ගන්න කිව්වනම් හරි. මේ තියෙන ඉඩකඩම් ටික. එතකොට මේ අයිතිවාසිකම් ටිකට මේ ලොකු පොඩි කම් ඇති කරගත්ත සම්මුති ප්‍රශ්න ටිකට මොකද වෙන්නේ? ජීවිතය අවබෝධ කරගන්න. එන්නේ නැති දේවල් නේ ඔළුවේ දාගන්නේ. දරන්න බැරි දේවල් ඔළුවේ පටවාගෙන දුක් විඳින්න හොඳ නැහැ. දුක නම් යමක් අතහරින්න අපිට හැකියාව තියෙනවා. එයි අපි දුක මල්ලගන්නේ. රස්සාව නොසෑහෙන විදියට දුක නම් ඒක තමන්ට සානසීලී විදියට කර්මනාකරණය කරගන්න ඕන. ඒත් බැරි නම් ඒක දුක නම් අතහරලා ගන්න. විවාහයක් වුණත් දුක නම් කරන්න දෙයක් නැහැ. දැන් මට එක වෛද්‍ය උපාධියක් ගන්න පුතෙක් වෛද්‍ය විශේෂඥ උපාධියක් ගන්න කෙනෙක් ඇවිල්ලා සුව ස්වාමීන් වහන්සේ මට ලැබුණ සතිය විභාගේ තියෙන්නේ මම වෙවුලනවා කිව්වා මේ වෛද්‍යවරු. විශේෂඥයෝද දැන් මම වෙවුලනවා කිව්වා. හරි බයයි කිව්වා. මේකෙන් පාස් වුණොත් නම් මට මේ පැත්තට මාරුවකුත් හදා ගන්න පුළුවන් මේ බේසී වැඩේ කිව්වා. මංගෝ ආට දැඩි බයක් දැනෙනවනේ. ඔව්. ඒ කියන්නේ ඔයා ෆේල් වෙනවා. ඒක තමයි මටත් හිතෙන සයිනන්ත පාඩම් ටික හරියට මම කරගන්න බැරි වුණා කිව්වා. මංගෝ ඒක නිසා මේ වෙලා කෙනින් දැනගෙන මූණ දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා ෆේල් වෙනවා. ඒක තමයි ඔයාගේ මනස කියන්නේ බුරුපුරා කියන්නේ නිකම් ලොකු ප්‍රාර්ථනා තියාගන්න එපා ඔබ ෆේල් වෙන්න යන්නේ බාර ගන්න එක. හා කිව්වා. එතකොට සන්තෝෂ වුණා ලිව්වා මිනිහා ෆේල්. මං කිව්වනේ ඔයා ෆේල් වෙනවා ආයි කරන් දෙයක් නැහැ. ලිව්වා ෆේල්. ඊට පස්සේ තියෙන දැන් ඊළඟ අවුරුද්ද කිව්වා. හා එහෙනම් දැන් ලෑස්තියි. ඒක තමයි සයින්නස් එක. දැන් ඊළඟ අවුරුද්දෙත් ආවා. ඇයිලම දැන් බය දැන්. දැන් නම් පොඩ්ඩක්වත් බය නැහැ සයින්නස්. මං කිව්වා ඒ මොකද? මගේ පාඩම් කරන්න ඕනේ කියන පරාසයන් වලටත් වඩා මම පාඩම් කරලා තියෙන්නේ. දැන් මන්ට ඕන කොටසකින් ඕන දෙයක් ඇහුවොත් මම දන්නවා. එනිසා දැන් බය නැහැ. මම කෝ එනම් දැන් පාස්. දැන් ලියන්න. ලිව්ව මිනිහ පාස්. ඒ නිසා මගේ ළඟට එන්න පාස් වෙනවද ෆේල් වෙනවද කියලා ඉක්මනින්ම කියලා දෙන්න. ආයි නිකන් කේන්දර බලන්න ශාස්ත්‍ර අහන්න ඕනේ. පාස් වෙනවා නම් පාස් වෙනවා, ෆේල් වෙනවා නම් ෆේල් වෙනවා කියලා කියනවා. ඒකර මෙයාට අර නැති ප්‍රාර්ථනාවක් තියලා ඔළුවේ ලොකු අදිෂ්ඨානයක් කරගෙන අරයා අනවශ්‍ය පීඩනයක් කලින් විභාගයේදී කරන්න ගියා නම් එයා මානසික ආතතියකටත් ලක් වෙලා පීඩනයකට ලක් වෙනවා. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මේ පාර ෆේල්, ෆේල් නම් ෆේල්, ඕකේ. ඊළඟ පාර ඔව් සාර්ථකයි නේ සාර්ථකයි. අපිට තේරෙනවා මේක හරි නේද සාර්ථකයි. ඒව අපිට හොඳට දැනෙනවා තේරෙනවා. ඒ වගේම මේ දරුවෝ තුල වුණත් අනවශ්‍ය ප්‍රෙෂර් එකක් පීඩනය තරගයක් ඇති කරන්න හොඳ නෑ. පළමුව කාරණේ අපි සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වීම. එනිසා මේ සතුටෙන් ජීවත් වෙන විලාසිතාව ක්‍රමය අපි සැහැල්ලුවෙන් ජීවත් වෙන ක්‍රමය තමයි අපිට තියෙන ලොකුම උපාදිය. ලොකුම රස්සාව. ලොකුම ධනය නේද? සන්තුට්ටි පරමං ධනං. එතකොට අපි ලොකුම උපාදිය ගත්තා. අපි සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තා. එනිසා දරුවන්ට ඔබට කාටත් වැදගත් වෙන්නේ එක එක මේ විභාග උපාදි සමර්ථ වෙන්න කියන එක නෙමෙයි, ඒකෙන් වැඩිම ලකුණු ගන්න කියන එක නෙමෙයි. සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. දැන් සමහර දරුවන්ගේ උමනා නෙමෙයි, දරුවෝ ඉෂ්ට කරන්නේ තාත්තලාගේ උමනා, අම්මලාගේ උමනා. ඒගොල්ලෝ තමයි කියන්නේ ගන්න ඕන ලකුණු ප්‍රමාණය. විභාග නම් උපාධි නම් තියෙනවා හතරක් පහක්. පොල් කෑල්ල ගන්න බෑ, මිරිස් කරලක් කපා ගන්න, ලුණු වෙඩිය සුද්ධ කර ගන්න බෑ, හදිසියකට බල්බ් එකක් ගැහුනාම බල්බ් එකක් දා ගන්න බෑ, එරිමගක් තියලා ගිහිනගලා. ඒ උපාධි 10ක් 15ක් තිබුණ වැඩක් තියෙනවා. ඒ නිසා ප්‍රායෝගිකත්වයේ තුල තමන් සතුටෙන් සහනශීලීව කටයුතු කරන්න කොහොමද කියලා පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. නීතියක් නැහැ ලෝකේ. නීතිය කියන්නේ අත්ූපනායක ධර්ම. තමන්ට හානියක් වෙන දෙයක් අනුන්ට හානියක් වෙන දෙයක් සිද්ධ කරන්නේ නැතුව තමන්ට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ ලෝකේ ඕනතරම් දෙයක් දේවල් හිතන්නත් පුළුවන් කරන්නත් පුළුවන්. දැන් මේකේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මේකනේ. තවත් කෙනෙක් කරන දේ හරිද වැරදිද කියන එක තීරණය කරන්න හදන්නේ පිටින් ඉන්න කෙනෙක් බලාගෙන ඉන්න කෙනෙක්. ඇයි බලාගෙන ඉන්න කෙනාට ඒක ප්‍රශ්නයක් නැත්තම් ඒකට අපිට මොකුත් කියන්න බෑ. දැන් කෙනෙක් රතු හාලේ බත් කනවා. වා වැරදි රතු හාලේ බත් කන එක වැරදි. වා කන්න ඕන සුදු හාලේ බත්. ඒ මොකද? නෑ මං කන්නේ සුදු හාලේ බත් නෑ ඒකයි ඒ. එහෙම නීතියක් ලෝකේ නෑ. එතකොට මං අහන අනිත් පැත්තට එහෙනම් ඔයා කන්න ඕන සුදු හාලේ බත් නෙමෙයි ඔයා කන්න ඕන රතු හාලේ බත්. එයා අහන එකට ඒ මොකද? නෑ මං කන්නේ රතු හාලේ බත් නෙමෙයි. ඒ නිසා තේරෙනවා නේද ලෝකේ විනිශ්චය එච්චර සාර්ථක නෙමෙයි. අප තේරුම් ගන්න බැඳීම් කියන ඒවයි කොයි බහරි දේවල් වල අපේ මනස හිර වෙනකොට තමයි එතන පීඩනයක් හටගන්නේ. දැන් ওই වෙඩි බෙහෙත් ටිකක් උනත් මෙහෙම විසුරුවල දාලා ගිනි තිබ්බොත් ඒක සුස්කාල ගිනි අරගෙන යන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ආලෝකයක් විතරයි තියෙන්නේ. ශබ්දයක් නැහැ. නමුත් ඒක කඩදාසි ගුලියක් ඇතුළට දාලා පිටිපස්සෙන් අර මැටි කැබල්ලක් රඳවලා ඉස්සරහින් හොඳට ගැට ගහනවා. අත්තංගුස් නූලකේ රචනයක් තියෙන්නේ එහෙමනේ නේද? දැන් බොහොම පොඩි වෙදි බෙහෙත් ප්‍රමාණයක් තියෙන්නේ. මේක සේවයකින් ගිනි ගන්නවා. ගිනි ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර පිටිපැත්තෙනොත් පොරොප්පයක් ගාලා හිර වෙලා තියෙන නිසාත් උඩිනුත් අරක බැඳලා තදින්ම බැඳලා තියෙන නිසාත් මොකද වෙන්නේ? පිපිරීමක් හට ගන්නවා. ඉතින් මිනිස්සුගේ ජීවිතත් රචින්න කරලක් වාගේ. ඈ මේ ආගමෙන් කට බැඳලා තියෙනවා. අරබැද්ද සංස්කෘතියෙන් පල්ලට පොරොප්පයක් ගහලා තියෙනවා. මිනිස්සු මැද ඉන්නවා. සේවයේ ගිනි ගන්නවා. ඩෝල් ගාලා බුබුරනවා. ඊට පස්සේ කියනවා ඕකට ඉතින් එයාගේ කර්මය තමයි කියලා. කරන් දෙයක් නැහැ. මේ හැම ධර්ම කරුණකම තියෙන පුංචි පුංචි සාරය තමන්ගේ ධර්මඥානයට අත්‍යවශ්‍යයි. මේ නිර්වාණය කියන ධර්මතාවය සොයා ගන්න. එහෙම නැත්නම් ඔබ කරන්නේ ඔබේ හුදු අවශ්‍යතාවයක් විතරක් මුල් කරගෙන නිවන කියනක හොයනවා. ඒ අවශ්‍යතාවයට පමණක් ඒක හොයාගන්න බෑ. ලෝකෙත් එහෙමයි. එහෙම ඕනම දෙයක් පිළිබඳව අවශ්‍යතාවයේ තිබූ පමණින් ඒ සියල්ල සාර්ථක කරගන්න බෑ. ගණිතඥයෙක් වෙන්න, විද්‍යාඥයෙක් වෙන්න, හදට යන්න, ඉරට යන්න, ග්‍රහලෝක තරණය කරන්න මේ අවශ්‍යතාවය තිබුණයි කියලා ශිල්පය නැත්නම් තාක්ෂණය නැත්නම් අවශ්‍යතාවයට ඒක කරන්න බෑ. ඒ නිසා අන්න එතෙන්දි තමයි අර බැරි දේ හැකි වේද දත් මිටි ගෑවාට තාක්ෂණය එකතු කරගන්න. දැන් නිවන් දකින්න තාක්ෂණය එකතු කරගන්න. එක සැරයක් බලන්න ඕන. බලලා අසාර්ථකයි. අසාර්ථකයි නම් මගේ ළඟ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි. ඒ කියන්නේ මම හරි නෑ. අර මේකත් අර ඊතලයට විදිනෝ වගේ තමයි. එක සැරයක් විද්දා. ආලකටවත් ආවේ නෑ ඒ ඉලක්කේ. ඊළඟ එක්කෙනා ඇවිල්ලා විද්දා. එයා හරියටම විද්දා. එයාට පුළුවන් මට බැරි යයි. අරගෙන අහනවා. ආ කොච්චර කාලයක් වෙනවද මේ විදින්න පුරුදු වෙන්න ඇවිල්ලා. ආ මං අවුරුදු 5ක් වෙනවනේ. ආ මං ඇවිල්ලා දවස් 5යි ඒක තමයි මං තිබ්බහම වැඩුම් නෑ. ඒක තමයි මං විදලා නෑ එතෙන්ට. එයා අවුරුදු පහක් වුණු වෙලා එයා දවස් පහෙන් එයාත් හිතනවා මටත් අර අර පේන ඉලක්කය ගන්න බැරි යයි. බොහොම පොඩි දෙයක් නෙමෙයි දුන්නක් ගත්තා ඇද්දා තිබ්බා. එනට වැඩේ තියෙන්නේ දුන්න එක වගේ වුණාට දෙන්නව පාවිච්චි කරන ඊතලෙත් එක වගේ වුණාට කොතරම් තියෙන්නේ මේ දෝෂේ? ආන අභ්‍යාසයේ පුහුණුවේ තියෙන්නේ දෝෂේ. අපි තිබ්බහම යන්නේ කෙලින්ම කනුවට උඩින් යන්නේ. ඉලක්කයට තියා බෝඩ් එකටවත් ඉන්නේ නැහැ. එහෙමනම් මොකද දැන් මෙතන තර්කයක් ඇති කරගන්නවද? මොකක් හරි මේ මොකක් හරි මට දීපු දුන්නේ මොකක් හරි දෝෂයක්. මට දුන්නු ඊතලේ මොකක් හරි දෝෂයක්. එකක් එක්ක කවුරු හරි මේකට ඊතලේට මේකට මතුරලා ඒකයි වදින්නේ නැත්තේ. නෑ එකක්වත් නෑ. අන්න එහෙමනම් ඒක තමා තුළ ජනනය වෙන්න ඕන දෙයක් කියලා හැමෙන් සැරේ තේරුම් ගන්න. එතකොට මේ බුදුවරු රහතුන් වහන්සේලා ඒ තුළ කැපවීම කරලා මහන්සි වෙලා තමයි මේ නිර්වාණය විමුක්තිය කියන ඉලක්කය ලබා ගන්නෙ. එහෙම නැතුව ලේසියෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ පුහුණුවත් එක්ක තමයි ලැබිය යුතු දෙයක්. ඉස්සරහට එන්න ඕන කවුරු හරි ඉන්නවද කතා කරන්න? ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබ සංයෝජන කීයකින් යුක්ත කෙනෙක්ද? ඔබ සංයෝජන කීයකින් යුක්ත කෙනෙක්ද? 10න්ම යුක්ත කෙනෙක්ද? එකක් අඩු කෙනෙක්ද? දෙකක් තුනක් හතරක් පහක් අඩු කෙනෙක්ද? 10න්ම නැති කෙනෙක්ද කියලා බලන්න. 10න්ම නැති කෙනෙක් ඉන්නවද? දැන් මේ ධර්මය අවබෝධ කරගත්ත උනත් ගැඹුරෙන් එයාට මුල් හරියේදී අර 10ම නැති වෙච්ච ස්වභාවය නෑ. තුනී වෙච්ච ගතියක් තේරෙනවා මේ සෝහන් මාර්ගයේ ඉන්න අයට. මෙන්න මේ කරුණ තුනේ තුනී වෙච්ච ගතියක් තේරෙන්න ඕන. මොනවද? ආත්ම දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය තුනී වෙවි නැති වෙන්නේ. තුනී වෙලා තියෙනවා. බලන්න තුනී වෙච්ච ගතියක් තියෙනවද කියන්නේ. මම මම කියන ගතිය තුනී වෙලා තියෙනවා. තුනී වෙලා තියෙනවා නම් එයාට කියනවා කියන්නේ මම සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ. ආනයාට සමාධියක් ලැබෙනවා, නිරෝධයක් ලැබෙනවා, සමාපත්තියක් ලැබෙනවා. මොන සමාපත්තියක්ද ලැබෙන්නේ? නීවරණ තුනකින් නිදහස් වූ සමාපත්තියක් ලැබෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති නිසා අහෝ සැපතක්. හැබැයි යාට අනිත් ඒවා තියෙනවා. කාමරාග තියෙනවා, ව්‍යාපාදේ තියෙනවා, රූපරාග, රූපරාග, මානෝද්දච්ච, අවිද්‍යා කියන ඒවා තියෙනවා. යාට තියෙනවා. හැබැයි යා විඳින හොඳ සෝයක් පුතඥයට වඩා ශ්‍රේෂ්ඨත්වයකින් ලොකුම දේ අර ඉස්සරහා තියෙන අනිද්දාස දස සංයෝජනම වලින් ප්‍රබලම එක මොකද්ද කියලා අහුවොත්, මොකද ප්‍රබලම? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය බින්ද කියන්නේ පින්නතුනේ අනිත් සංයෝජන වල බින්දින් ඒ තරම් එකක්වත් ශ්‍රේෂ්ඨ නැහැ. සක්කාය දිට්ඨිය බින්දින එක තමයි මේ ලෝකේ තියෙන එකම ශ්‍රේෂ්ඨත්වය. ඒක තමයි ලෞතර බුදු කෙනෙක් සක්විති රජකමට වඩා, ලෝකාධිපත්‍ය රජකමට වඩා ශ්‍රේෂ්ඨයි. සෝතාපට්ටි ඵලං වරං කියලා දේශනා කරන්නේ ඒකයි. මේ සෝතාපට්ටි ඵල වරම ලබනවා නම්
ඒක ශ්‍රේෂ්ඨයි මේ ලෝකාධිපති රජ කෙනෙකුට වඩා. ඒගොල්ලන්ට මොනතරම් අභිමානයක් ජේෂ්ඨත්වයක් ගැන හිතන්න පුළුවන්ද? මම මේ ලෝකේ කාටවත් බැරි ජයග්‍රහණයක් මම ලැබුවා. බලන්න ඒක තුනී වෙන ගති තියෙනවා නම් ඔබ මාර්ගයේ ඉන්න ඒක සම්පූර්ණයෙන් දුර වෙන දවසට ආවොත් ඔබ ඵලයට පිහිටියා. ඊට පස්සේ එතන ඉඳලා සකදාගාමි මාර්ගයේ ඉන්නවා කියලා හොයාගන්න පුළුවන් එයා තුළ. ඕ කාමරාග ව්‍යාපාද දෙක ඇලීම් ගැටීම් වලට තියෙන ස්වභාවය කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ. ඒ දෙක තුනී වෙමින් පවතිනවා. ඒ දෙකම නැති වෙනවා. නැති වුණොත් අන්න යා සකදාගාමි මාර්ගඵලය කියලා කියනවා. ඊට පස්සේ අනාගාමි වෙනකොට රූපරාග අරූපරාග ඒ මාන කියන ස්වභාවයන් අඩු වීගෙන තුනී වීගෙන ගියා. ඊට පස්සේ ඒවා නැත්තට නැති වුණා. ඊට පස්සේ අනිත් සංයෝජන දෙකක් දුරු වෙනකොටම අරියත් භාවයට පත් වෙනවා. ඊට පස්සේ හිත කියන ස්වභාවය තුළ සංයෝජන නැති කෙනෙක් වෙනවා. සකල ක්ලේශයන් ප්‍රහාණය කළ කෙනා කියලා අන්න එයාට කියනවා. කෙලෙස් නොහඳුනන කෙනා. මුළු ජීවිතේම ධර්මයට පරිත්‍යාග කරලා ධර්මය තුළ වාසය කරන අය. රහතන් වහන්සේලා රහතන් වහන්සේලා කියන කෑ ගහන හාදියෝ ළඟ උන්ගේ ළඟ රහත් භවක් නැහැ. රහතන් වහන්සේලා ලෝකේ හිටියා, මුනිවරු ලෝකේ හිටියා. ඒගොල්ලෝ හරි පුදුම මුනිවරු, පුදුම නිහඬියාවකින් පෙළෙන උතුම්. මා විශ්වාස කරන්නේ මේ අරියත් භාවයේ කියන එක හරියටම පූර්ණේ කරගත්තට පස්සේ හේතු බණ කියනවත් ඇයිද කියලා. මේ මිනිස්සුන බණ කියනවත් ඇයිද කියලා. ඒ මොකද? මං හිතන්නේ උන්වහන්සේලා මේ මිනිස්සු කියන හැම දෙයකටම හිනා වෙවි ඉන්නේ කියලා. අර චීනයේ හිටපු ලාපින් බුද්ධා කියන කෙනා වගේ මිනිහා හිනා වෙනවා. දැන් ඔය හැමදාම තියාගෙන ඉන්න ලොකු බඩක් තියෙන කෙනෙක් සල්ලි දාන සල්ලි ලැබෙනවා කියලා යාචකයෙකුළු හිටපු. ඉතින් ඒ යාචකයාට දුන්නත් නොදුන්නත් හිනා වෙනවා. හයි මම කියන්නේ එයා රහත් හෝ නැත කියලා. ඒක ඉතින් එතන චිත්ත සන්තානයනේ දකින්නේ. එයා ධර්මයක් බණක් කියලා නැහැනේ. නමුත් මං අවසානයේ මෛත්‍රී බුදු වෙනවයි කියලා එක ලියලා තිබුණායි කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. මේ කතා කරන්න දෙයක්වත් නැහැ. මේ කතා කරන්න කොච්චර පල්ලෙහාට බහින්න ඕනද අපි මේව කතා කරන්න? දැන් අර උඩු මහලක ඉන්න කෙනෙක් අටු දෙහිකාරේ තුනකාරේ ගයක් තේනකොට මේ යට මහලේ ලොකු ගෝසාවක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් උඩු මහලේ ඉඳන් මේගොල්ලන් කතා කරන්න බැරි නිසා උඩු මහලේ ඉන්න එක්කෙනා ඕ මෙහා පල්ලෙහාටම බහිනවා.
පල්ලයාටම බැහැලා ඔන්න ඒගොල්ලන්ට කතා කරන්න මං උඩ හිටියේ. මහා දාර්ශනික ප්‍රතිභාවක් පෙන්වුවොත්, ස්වභාවයක් පෙන්වුවොත් මේ ලෝක ජනයාට ඒක තේරෙයි. තේරෙන්නේ. මේ වචනවල දැඩි වෙන්න, වචනවල ඝන වෙන්න ගොඩාක් අපි ප්‍රාථමික වෙන්න ඕන. මේකට තියෙන මේ අරුත, මේකට තියෙන මේ අරුත, ඒකද මේ අරුත, මේකයි කියලා කියන්න අපි ගොඩාක් ප්‍රාථමික වෙන්න ඕන. ඒ ගණී භවනේ වීම තමයි දෘෂ්ටි කියලා කියන්නේ. දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපූරු ආකාරයේ මම දුටු. එක පැත්තක මේ කොටු වෙලා තියෙනවා. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි කියන ඒවා. මේ අටම මිනිස්සු ළඟ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අටම මිනිස්සු ළඟ තියෙනවා. නැත්තේ මොකද්ද? නැත්තේ සම්මා. අප සම්මා කියන වචනයට තේරුම් ගන්න අපේ අතර තියෙන වචනයක් පාවිච්චි කරන්න මොකද සමනය, සමනය කරගන්නවා කියන්නේ. සමහන් කියන්නේ තේරෙයි තමයි සමනය කරගන්න කියන්නේ. සමනය කරගන්න මොකද සමනය කරගන්නේ? දිට්ටි සමනය කරගන්න. ඔබ දුක් විඳින්නේ මේ මොහොතේ මොකකින්ද කියලා බලන්න. ඔබේ දිට්ටිය ඔබට වේදනා දෙනවා. ඉතින් ඊට පස්සේ ඒ වේදනාව ඔබ බාරගන්න. ඒ වේදනාව ඊළඟට අල්ලපු ගෙදර කෙනා හරි ඉස්සරහා ඉන්න කෙනා හරි බණ කියන හමුදුරු හරි ඒකට අල්ලනවා. ඔබේ දෘෂ්ටිය ඔබට වේදනාව දෙන්නේ. ඔබේ සංකල්පය ඔබට වේදනාව දෙන්නේ. ඇයි මේ දෙකම ගන්නෙ මම වැඩිපුරම? මේ දෙකම තමයි මේ අටේම තියෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ මේ මේ අටේම මේ දෙක. මේ දෙකනොත් පළවෙනි එක. දිට්ඨිය. පටිච්චසමුප්පාදේ වගේම හැදීගෙන එනවා දිට්ඨිය නිසා සංකල්ප, සංකල්ප නිසා වචන, වචන නිසා කම්මන්ත, කම්මන්ත නිසා ආජීව, ආවිජීව නිසා වායාම, වායාම නිසා සතිය, සතිය නිසා සමාධිය තියෙනවා. සමාධිය තියෙනවා නিত্য. එතකොට මේ අරිහත්තුන් වහන්සේ නමක් කියලා කියන්නේ දිට්ඨි නැ, සංකල්ප නැ, වචන නැ, කම්මන්ත නැ, ආජීව නැ, වායාම නැ, සති නැ, සමාධි නැ, සත්වෙක් නැ, පුජ්‍යලෙක් නැ, ආත්මයක් නැහැ. ඔබ කවුද? හිනා වෙලා යයි. ඔබ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තද? කියලා හිනා වෙලා යයි. මේ ඇත්තට ඔයා මොනවද දන්නේ කියලා හිනා වෙලා යයි. ආ මොකක්වත් දන්නේ නැහැ, හරි මෝඩයි. ඒකටත් hina වෙලා යයි. ආඩ මොනවද තියෙන්නේ? අහහ කියලා ඒකටත් hina වෙලා යයි. මොනවද ඔයාට අඩුපාඩු? අහහ කියලා ඒකටත් hina වෙලා යයි. මට වෙන්න බැරිද ඔබ වගේ? ඒකටත් අහහ කියලා hina වෙලා යයි. මා ඔබ පසුපස එන්නද? ඒකටත් අහහ කියලා hina වෙලා යයි. මගක් දුරක් ගිහිල්ලා ඉදෙනවා, එක්ක ගෑ මම අයියනවා. ඒකටත් හහහ කියලා hina වෙලා යයි. බාඳුනගත්තද? කාටද ওই විදියට හැම දෙයකටම hina වෙන්න පුළුවන්? අන්න එයාට කියනවා රහතන් වහන්සේ කියලා. අව්‍යාජ ලෙසම හෘදයාංගම ඔය හැම දෙයකටම hina වෙන්න පුළුවන්. එයා තමයි රහතන් වහන්සේ. ඔබේ මනස ඔබ දියුණු කරගන්න හැම දෙයකටම hina වෙන්න පුළුවන් තත්ත්වයට. අපි කිසිම දෙයකට යට වෙන්න ඕනේ. අපි යට වෙන්නේ අපේ තියෙන තණ්හාව තෘෂ්ණාව නිසා. මේක අවබෝධයෙන් මනසින් කරගන්න, අවබෝධයෙන් කලකිරීම. එහෙම අවබෝධයක් නැතුවත් ඕනනම් ඔබේ මනස සම්පූර්ණයෙන් රහතන් වහන්සේගේ මට්ටමට පත් කරන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවට රහතන් වහන්සේගේ தත්තයට ඕනනම් පත් කරන්න පුළුවන්. අපේ මේ මොලේ තියෙන යම් යම් කොටස් තියෙන, ඒ වයින් කරලා දැම්මොත් එහෙම බය හැම නැති වෙනවා, දුක හැම නැති වෙනවා. ඒ බය දුක දැනෙන කොටස් තියෙනවා. ඒ කොටස් නිර්වින්දනය කළ දැපුවම මම කිසි දෙයකට බයක් නැහැ. එතකොට ඒක රහතන් වහන්සේගේ ස්වභාවය. ඒක රහතන් වහන්සේගේ ස්වභාවයනේ. ඒක රහතන් වහන්සේ ළඟ බයක් නැද්ද? නෑ, උන්වහන්සේගේ ළඟ තියෙනවා. බයක් නෙමෙයි, බියුත්තට බිය වෙන්නත් නොබියුත්තට නොබියව ඉන්නත් එයාට අවබෝධයක් තියෙනවා. ඒත් අර අවිඥානික පුද්ගලයෙක් හැටියට නෙමෙයි, අවබෝධාත්මක කෙනෙක් හැටියට ඒක දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආදන් වහන්සේ කෙනෙක් කියන්නේ නිර්වෙන්දන එන්නතක් ගහපුවා වගේ කෙනෙක් නෙමෙයි. නාරේක හාමුදුරු කෙනෙක් කවුරු හරි කියලා තිබ්බ මේ රාතන් වහන්සේ කියලා කියන්නේ ගිනි තිබ්බත් තේරෙන්නේ නැහැ කිව්වලු. එන ඉතින් නිර්වෙන්දන එන්නතක් ගහන්න ඕන. ඒ දැනේ එකක් ටිකක් තද එකක් ගහන්න වෙන ඊට වැඩි. ඉතින් ඒ වගේ මෝඩ කතා කියනවා මේ රහත් කියලා ඔය මේ ඔලොගු දාගත්ත කට්ටිය. මේ බණ ටිකම අහනවා, හලි කරලා මේ ටිකම ආයි පොඩ්ඩක් විකෘති කරලා කියනවා. අවබෝධයෙන් මේ කුසලය, මේ අකුසලය, මේ ධර්මය, මේ අධර්මය, මේ යුක්තිය, මේ අයුක්තිය, මේ ලෝකය, මේ සම්මතය, මේ සම්මතයේ යථාර්ථය, මේ සම්මතයේ සම්මුතිය ආදී වශයෙන් පූර්ණ විනිශ්චයක අවබෝධයක ජීවත් වෙන කෙනෙක්. අපිට ඕන මේ හුදෙක් අර ස්විචයක් ඔෆ් කරා වගේ මේ දුකක් පීඩාවක් මොකක්වත් දැනෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕන ඔබට. නෑ, එහෙම වෙන්න උවමනා නෑ. ඒක දැනෙන්න ඕන. රහතුන් වහන්සේලාට සංවේග දැනුන් නැත්නම් බුදුහාමුදුරන් වහන්සේ පිරුණවන් පෑව කියන ආරංචියට දස දිසේ ඉඳලා දුවගෙන එනවද? එන්නේ සංවේගයක් තිබ්බා. එතකොට එතෙන්ද බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්තරට ඇවිල්ලා උන්වහන්සේලාගේ වැඩ කරගෙන උන්වහන්සේලාට කැමති කැමති විදිහට අර මගුල් ගෙවල් වල වගේ කතා බහ කරගෙන මේ ඉන්න තිබ්බනේ නෑ. උන්වහන්සේලා කෙනෙක් සමග කිසි කතාවක් නැතුව තබ්බීරි වෙලා කිව්වත් කමන්නේ. මහා මුනි වද රැකගෙන මෙලු මෙලු අත මලාගෙන ධර්ම සංවේගයෙන් වාසය කළා. එතකොට දැනුන්නේ නැද්ද ඒක? දැනුන තියෙනවා. මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා කෑමොර දෙදී විලාප දෙදී දුක් වෙද්දී ආතන් වහන්සේලා තම්බී කියලා බලාගෙන සිටියා. එහෙනම් අදත් තම්බීරි වෙන වැඩක්. මොකද හේතුව මේ මිනිස්සු වෙනුවෙන් මේ ලෝක සත්වයා වෙනුවෙන් මෙච්චර පරිප්පුවක් ආපු කෙනෙක් තව නැහැ. එනවා නේද? ඇත්ත වශයෙන්ම ලෝකේ දිහා බැලුවාම මෝඩෙක් වගේ කතා කරලා පිස්සෙක් වගේ මිය ගිහපු අය තමයි මේ ශාස්ත්‍රඥ මහන්සලා කියන්නේ. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ සමහර කතා චිත්‍රපටයක කොටසක් ඊයේත් මම බැලුවා. එහත් මහා පිස්සෙක් වගේ වැඩ කරලා තියෙනවා. අර මේ සත්තු මරණ එල්ලු කොටු වගේ තියෙන ඒවා ගිහිල්ලා කඩලා බෙදලා දානවා. මිනිස්සුන්ට වංචා සූදු කරවන තැන් ඒවා ගිහිල්ලා පෙරලලා දානවා. මේවා කරන්න එපා, මේවා ඕගොල්ලන්ට අපායට යන්න හේතු වෙන දේවල් කියලා හයියෙන් කෑ ගහනවා. එහෙම කරලා තියෙනවා නේද? එතකොට එක්තරා විදිහක බලන මිනිස්සුන්ට පේන්නේ මොකද මේ මිනිස්සයා? මේ පිස්සෙක් නේ. දැන් අපි හැරෙ ගිහිල්ලා ඉවරලා එහෙම දේවල් කරොත් එහෙම නේ, මේ බාර් වහනවා, මේ මස් කඩ වහනවා කියලා අපි කරොත් අපි වගේ ලරගෙන ගිහිල්ලා නඩු දාලා ඉරේ දානවා. එහෙම කරන්න බෑ. ඒ ලයිසන් දීපු මස් කඩ දෙන්නේ කියලා, ඒ ලයිසන් දීපු බාර් තියෙනට කියලා ඉවෙන් අපි බදු ගන්නවා කියලා. රජයට බදු වෙනවා නම් නීති අනුකූලයි. රජයට බදු වෙන්නේ නැත්නම් නීති අනුකූල නෑ. එච්චරයි තියරි එක. ඈ මිනිමස් එක්කත් ඒක එහෙම තමයි. මදු වෙනවා නම් එච්චරයි. නෑ එහෙම රටවල් ලෝකේ තියෙනවා, එහෙම ක්‍රියාවල් තියෙනවා. මේ ලෝකය කියලා කියන්නේ මහා අරූම පුදුම තැනක්. ඒකට අර්ථයක් දෙන්න බෑ. ලෝකය මෙන්න මේ වගේ කියන්න බෑ. මේ ලෝකේ අධාර්මික මිනිස්සු ඉන්නවායි කියලා කියන්න බෑ. ධාර්මික මිනිස්සු ඉන්නවායි කියන්න බෑ. ඥානවන්තයෝ ඉන්නවායි කියන්න බෑ. මේ වචනේ හැමෝම පිළිගන්නවායි කියන්න බෑ. දැන් බලනකොට බුදුහාමුදුරන්ගේ වචනේ කොච්චර සත්‍යද? හැමෝම පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ මොනතරම් සත්‍යද? හැමෝම පිළිගන්නවද? හැමෝම පිළිගන්නේ නැහැ. නමිතුමාගේ වචනේ මොනතරම් සත්‍යද? මන් දන්නේ නැහැ. ඕව පස්සේ කොහොම විකෘති කරගත්තද කියලා. නමුත් පිළිගන්නේ නැහැ. ආනන්ද හැමදෙරංගේ වචනේ මොනතරම් සත්‍ය වුණත් ඒක පිළිගන්නේ නැහැ. එතකොට මේ ලෝකේ එකක් හරියන්නේ නැහැ හැමෝටම. නානත්ත කාය නානත්ත සංය. ඔළුවෙන්ම හදාගත්ත පස්ස ටික ඔළුවෙන්ම විසඳ ගන්න. මෙන්න මේකයි වෙන්නේ. පුජ්‍යලෝ දෙන්නේ කෙලියක්. දැන්නම කිව්වා හරි කම්මැලිනේ පාළුනේ. අපි දාම් බෝඩ් එක ගමු. හා කියලා ගත්තා. ඉත්තු ටික තියා ගන්න ඕනේ පිළිවෙලට. ඔයාගේ ඉත්තු ටික කළු ටික, මගේ ඉත්තු ටික සුදු ටික. දැන් වැඩි හරි. දැන් වැඩි පටන් ගමු. අය අපිට ප්‍රශ්නයක් නැතුව හිටියේ. දැන් කල්පනා කරන්න සෑහෙන ප්‍රශ්න තියෙනවා. සෑහෙන කල්පනා කරගෙන ඔළුව නරක් කරගෙන දැන් ඉත් එක්ක අදිනවා. හරි අමාරුයි. මිනිහට පරදින්න බෑ මං. අර ඇත්ත හිතනවා බෑ මිනිහට පරදින්නේ කොහොමද මං. ඒව නැත්තං ගේනවා කැරම් බෝඩ් එක. ඒත් එහෙමයි. ආගේ ඉත්තු ටික කළු, මගේ ඉත්තු සුදුයි, නැත්තං කළුයි කියලා දාගත්තා. හරි දැන් අපි ගහමු. සෑහෙන සැලකිලි. ජීවිතේ උප්පත්තියම මනුස්සයාගේ මනස ප්‍රභාස්වරයි. බාහිර උපක්ලේශයන්ගෙන් මනස කිල්ටි කරගත්තා. ඒ කියන්නේ නිකන් ඉන්න බැරි වුණා. අපි දාම් බෝඩ් එකක් ගෙනල්ලා සෙල්ලම් කරමු කියලා. ඔබේ ඔළුවේ ඔය තියෙන වැඩ රාජකාරීත් එක්ක ප්‍රශ්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. හරි. ඔය වැඩ රාජකාරී ටික ඔක්කොම ටික කරලා දෙන්නම්. එක දවසක් හරි සතියක් හරි කවුරු හරි බාර ගන්නවා. ඔබට ඒ සතිය තුල ලැබෙන්නා වූ සියලුම ආදායම් මාර්ග, ඒ වගේම ඔබ කරල යුතු සියලුම කාර්යයන් මා විසින් කරලා දෙන ඔබ සතුටින් ඉන්න පුළුවන්. මේ සතිය තුල ළමයි ස්කෝල් එකක් යන්න තිබහා. රයිට් ඔබ මං එකයි යන්න. බැංකු යන්න දින හරි ඒකත් මං කරලා ගෙනල්ලා දෙන්නම්. පොලේ යන්න දින රයිට් මං ඒකත් ගෙනල්ලා දෙන්නම්. අස්සාවක් කරන්න දින ඒකත් මං කරලා ගෙනල්ලා දෙන්නම්. රෙදි ටික සෝදන්න දින හරි ඒකත් මං සෝදලා දෙන්නම්. කවුරු හරි දුවේ කුඩු පරි පොතේ කුඩු හරි කාට හරි එක ටිකට ඉදිරිපත් වෙන්න පුළුවන් නේ අම්මේ. ඔයා මේ සතියේ සතුටින් ඉන්න ඉන්න පුළුවන් සියලු කාර්යය. එතකොට මට කොණ්ඩේ පීරන්න දිනවනේ. හරි මං ඒකත් පීරලා දෙන්නම්. නාන්න දිනවනේ මං එක්කන් ගිහලා නාවන්නම්. කන්න දිනවනේ ඒක හරි අමාරුයි මං ඒකටත් බටයක් දානවා කවන්න. එතකොට ප්‍රශ්න නෑ. දෙයක් ප්‍රශ්නයක් කියලා හදාගත්තොත් ඕනම එකක් ප්‍රශ්නයක්. දැන් මෙහෙම ඉන්නකොට කෙනෙක් හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉතින් ඔහොම හිටියාම රටේ සංවර්ධනයේ කිසිම උපකාරයක් නෑ, දියුණුවක් නෑ, නිකන් මේ කතා කර කර හිටියාම මෙතන නිකන් ශ්‍රම හානියක් නේද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. රටේ දියුණුව සඳහා මේගොල්ලෝ ඔක්කොම කුඹුරු ගොවි තැන්වලට දාලා වැඩ කරා නම් හොඳයි නේද කියලා කට්ටියක් කියන්න පුළුවන්. චීනයේ මෙහෙම ගලන්න ආමුදුරු ටික ප්‍රවාරගෙන ඉරලා ගොවිතැන් කරන්න පුරු දාගන්න දැම්මා. දාල ඉරලා රටේ සංවර්ධනය කියලා ගොඩනැගිලි ටිකක් ගහගත්තා. දැන් ඉතින් ගොඩනැගිලි ටිකක් ගහගෙන ඒවයි අර පොඩි පොඩි ගිරා කූඩු වගේ ඒවා හදාගෙන ඒ වාසයට වෙලා මිනිස්සු ජීවත් වෙනවා. අපි ඒව දිහා බැලලා කියනවා දියුණු රටවල් කියලා. මේ දියුණු රටවල් තියෙන ලංකාවේ බලන්න කොච්චර වත්ත පිටියේ ඉඩකඩ තියෙනව, මහ පොළොවේ ගෙයක් තියෙනව, ඈ කොච්චර හොඳට ඔක්සිජන් තියෙන ගහේ වැලේ මල් පිපෙන වැඩිත් එක්ක ජලය බලාගෙන යන මුළු ලෝකෙටම ජලය දෙන්න පුළුවන් තරමට ජලය තියෙන මලහරට මේ පෝසත් මිනිස්සුනේ. පෝසත් කියලා හිතන්න විතරයි බැරි, ඔය හිතන්න බැරි එක තමයි දුප්පත්කම. පෝසත් කියලා හිතන්න පුරුදු වෙන්න විතරයි ඕන ලංකාවේ. හිතුවම පෝසත්. ඔර අනිවාර්ය වතුර බොටල්ස් ටික මේ මේ කඩෙන් ගෙනල්ලා බොන්න ඕන රටක් නෙමෙයි. ටැප් එකකට කඩ ගහගෙන ගොට්ටෙන් පෙරලා ෆිල්ටරෙන් පෙරලා බොන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. වෙන රටවල් වල එහෙමද? අනිවාර්යෙන් බොටල්ස් ගේන්න ඕන. දෛනිකව දෛනිකව බොටල්ස් ගේන්න. අපි පෝසත් කියලා හිතුවහම ඉවරයි පෝසත්. අසමකුත් නැහැ. මෙන්න මෙතනින් මනස සංසිඳුණාට පස්සේ, මෙතනින් තියෙන ආතති නැති වුණාට පස්සේ තමයි ආගම් ඔක්කොම අයින් කරලා දාන මේ ආගම් තමයි ඔළුව නැත්තර නැති කරලා තියෙන්නේ. ආගම් එහෙකවත් සත්‍ය නැහැ. ඒ ආගමිකව සත්‍ය නැති ඒක තමයි සියලු දිනාම සියලු ශාස්ත්‍රවරුම කිව්වේ ඒක. වෙනස වෙන අය ආගම් වල කියන්නේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ කියන්නේ මේ ආගම් වශයෙන් ඔබල නම් කරගත්ත කිසි දෙයක් කෙරෙන්නේ කරන්න බෑ විශ්වීය ධර්මතාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක නේ පණිවිඩය දෙන්නේ එතන. බුදුදහමේ මේ අනිත්‍යයි කියලා මේ විශ්වීය ධර්මතාවය ඔබට නිත්‍ය කරගන්න බෑ. සියල්ල අනිත්‍ය පදනම් පවතින්නේ. ඒ කියන්නේ දිව්‍යංගී කැමැත්ත වගේ. ඒක තමයි දිව්‍ය අදෘශ්‍යමාන දිව්‍යමය ස්වභාවය කියන්නේ අනිත්‍ය. හැමතැනම පවතින්නේ අනිත්‍ය. ඒ අනිත්‍ය තැන්වලට ඔබ ගිහිල්ලා ඔබ විසින් ඒක නිත්‍ය. එක චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය දිහා බලලා 10 දෙනෙකුට එන්න කියනවා. ඒ 10 දෙනාගෙම විචාරන එක එක බුද්ධි මට්ටම් වල ඉන්නේ. ඒ අතර බුදු කෙනෙක්, රාතන් වහන්සේ කෙනෙක්, ආර්ය ශ්‍රාවකේ පුදුදුන් අය ඉන්නවා. ඒ චිත්‍රය දිහා බලලා ඒකම්මනේ දැන් චිත්‍රය දිහා බලලා මේගොල්ලෝ ප්‍රශ්නයක් ඇති කරගෙන ආවා. ඒ චිත්‍ර කොහමද? ඒක හරි නෑනේ. පිළිවෙලක් නෑ මේ චිත්‍රේ. තායි කෙනෙක් ආ. ඒක හරි සම්භාවනීයයි. ඒකේ ඒ කලාව, ඒ රේඛා පුදුම දක්ෂතාවයක් තියෙන මිනිස්සෙක් ඒක කරලා තියෙන අසහාය චිත්‍ර ශිල්පියෙක් ඉන්නවනේ. ඒ සංයෝජය නැත්තම් ගන්න බෑ. මම බලනකොට චිත්‍රය ගැන උදේට දන්න කෙනෙක්. ඒ නිසා ඒ රේඛාවන්වල තියෙන රටාවෙන්ම එයා දන්නවා මෙයා විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්. නැත්තම් මේ විදියට මේ රේඛාව ගන්න බෑ. අනික් කෙනා ඇවිල්ලා කිසි වැඩක් නැහැ. ඒ මොකක්ද බෑ නිකම් ඉරක් ගහලා තියෙන මොනෝද ඒ පාටක් ගහලා තියෙන. එයා ටිකක් දන්නවා. තව කෙනෙක් කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා. ඒක හරි නේද? හරි අසභ්‍ය වගේ නේ. ඒක මේ චිත්‍ර ලස්සන නැහැ නේ. ඒක පිළිවෙල නැහැ. ඒක මේ ප්‍රසිද්ධ ජනක තියලා පෙන්වන්න බැරි එකක් නේද ඒක? එයා බලපු විදිය. එයා ඇවිල්ලා ඒක කිව්වා. හ්ම්? දැන් මේ මොකද්ද මේ වෙන්නේ? චිත්ත සංකාරනේ. චිත්ත සංකාර. එතකොට තමා පිළිබඳව තමාගේ චිත්‍රය දිහා බලලා, තමාගේ ස්වභාවය දිහා බලලා තමන් ඇති කරගන්න චිත්ත සංකාරය. ලෝකේ වේවා, තමා තුල වේවා, තමන්ව හරි වැරදි කියලා නිර්ණය කරන්න යන්න එපා. ස්වභාවය. තමන් දුප්පත් පෝසත් කියලා නිර්ණය කරන්න යන්න එපා. ස්වභාවය. සමහර අයට නිහතමානී වෙන්න කියනවා. සමහර අයට හරි අභිමාන වෙන්න කියනවා. එකක්වත් එන්න ඕනේ නැහැ. තමන්ගේ ස්වභාවය තුළ තමන් ඉන්න එච්චරයි. ත තමන් පොඩි කෙනෙක් කියලා හිතන්නත් එපා, තමන් ලොකු කෙනෙක් කියලා හිතන්නත් එපා, තමන් හීනමානයට යන්නත් එපා, තමන් අධිමානයට යන්නත් එපා. හැමතිස්සෙම ස්වභාවික වන්න, හැමතිස්සෙම ස්වභාවික වන්න. ඇත්ත කියන්න ඕන තැන ඇත්තත් කියවෙයි, බොරු කියන්න ඕන තැන බොරුත් කියවෙයි. එහෙම එයාට ඇත්තයි බොරුවයි කියලා ගන්නෑ. ඉස්සරහා ඉන්න මනුස්සයාගේ විඥාන ධාතුව හොඳින් ආරක්ෂා කර ගැනීමට මොන හරි කියන්නේ දින එච්චරයි. දැන් ඇත්තම කියන්න ගියොත් ගෙදර ප්‍රශ්න වැඩි වෙනවා. බොරු කියන්න ගියොත් ඒත් ප්‍රශ්න වැඩි වෙනවා. දැන් සමහර වෙලාවට අපි මේ කියලා දෙන්නේ සාමාන්‍ය ආගම ධර්ම ඔක්කොම කියලා දෙන්නේ ඇත්තම ප්‍රකාශ කරන්න කියලා. ඔබ ඇත්තම ප්‍රකාශ කරොත් දකින්න දකින්න බලන බලන හැම එකේම මොකද වෙන්නේ? ප්‍රශ්න අඩු වේද, ප්‍රශ්න වැඩි වේද? කවුරු කියන්නේ හැබැයි ලෝක ලෙඩක් නෝ. ඒ එහෙම කරන්න බෑ. ඒ නිසා බුදු කෙනෙක් ඇත්තම කියන්නේ බුරු කියන්නේ කියලා නෙමෙයි කියන්නේ, තනන සුසු විදියට කටයුතු කරන්න කියලා කියන්නේ. තනන සුසු විදියට කටයුතු කරන්න. ඒකෙන් තමයි ඔබේ ජීවිතය මේ සාර්ථක කරගන්න පුළුවන්. තනන සුසු විදියට කල්පනා කරලා බලන්න. අපි ගොඩාක් වෙලාවට අපේ දුක් නිවන්න කියලා අපි කියන්නේ ලෝකෙ වැඩිම දුක් විඳ ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා. මම බුදුහාමුදුරුවෝ නේද? තේරෙන භාෂාවෙන් කියන්නේ පුදුම කට්ටන්නේ ගාහෙන. හැම තැනම ඇවිද ඇවිද, හැම තැනම බැනුම් අහහා, හැම තැනම නින්දා අපහස ලබ ලබ, හැම තැනම මේ අපිට මොනවද මේ තියෙන්නේ නේද? පොඩි දේවල්. මොකුත් නැහැ බුදුහාමුදුරුව ගල් මුල් වලින් ගහලා තියෙන්නේ. ඈ බුදුරජාණන් වහන්සේ වඩිනකොට යම් යම් පළාත්වල ලිං වහලා දැම්ම වතුර ටිකක්වත් බොන්න බැරි වෙන්න ඕන කියලා. එහෙම නේද? බුදුරජාණන් වහන්සේ යන පාරට අතු දැම්ම, කටු දැම්මා. ඉන්දියාව කියන්නේ මහා දරුණු අන්ත බොහොම ප්‍රබල දේශටක් මිත්‍යා දෘෂ්ටිකයන් තිබුණු බරපතල මිනිස්සු හිටපු රටක්. එතකොට මේ ලෝකේ ධර්මයේ බලවේගයේද වැඩි අධර්මයේ බලවේගයේද? අධර්මයේ බලවේගයේ පුදුම ශක්තිමත්. මොකද හේතුව? ඔහුට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ තේරුම් ගන්න වෛරයෙන් වැඩ කරන මිනිසුන් සහ ආදරය හා ප්‍රේමය තියෙන මිනිසුන් ඉක්මනින් තේරුම් අරගෙන බුද්ධිමත් සමාජයක පැත්තකට එන්න ඕන, ක්‍රියා කරන්න ඕන. විවේචනය කරන්න හරි ලේසි නේ? විවේචනය හරි පහසුයි. දැන් කලගෙඩි 1000ක් හදපු මනුස්සයව විවේචනය කරන්නේ එක කලගෙඩියක්වත් හදපු නැති මනුස්සයව. දැන් මේ රටෙත් එමේ දේශපාලන පක්ෂත් එමේනේ. තියෙන දේවලුත් කඩලා විනාශ කරපු මිනිස්සු අනිත් අයගේ හැදීම සංවර්ධනය ගැන විවේචනයන් කරනවා. එතකොට අපේ මිනිස්සු හිතන මාර මිනිස්සුනේ සෑහෙන දෙයක් කරා මේ මිනිස්සු කියන මොකක් අක් කරගන්න බෑ. ඉතින් අපේ මිනිස්සු හැමදාම වැඩියෙන් කතා කරන කෙනාට සහ වැඩියෙන් බොරු කරන කෙනාට රැවටෙනවා. ඒ නිසා බලන්න ඕන කලගෙඩි 1000ක් හදපු මිනිස්සයා විවේචනය කරන්නේ කලගෙඩි කීයක් බින්ද මිනිස්සෙද්ද හදපු මිනිස්සෙද්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. නිසා විවේචනයේ යථාර්ථවාදී නැහැ. ඔබ ඔය තරමට හරි සහනශීලීව සන්තෝෂයෙන් ඉන්නේ ඇයි? මේ දහම නිසා නැත්තම් අන්ධාසරණයි. පීඩනය බොහොමයි. ඒ පීඩනේ බොහොම වෙන්නේ. පාව පින පිළිබඳව ਵਿਚාරයක් නැතුව කටයුතු කරනවා. ලෝකේ යම්කිසි කෙනෙක් හෘද සාක්ෂියෙන් අයින් වෙලා පවක් පිනක් පිළිබඳව නොතකා කටයුතු කරොත් එහෙම එයා තුළ පීඩනය රැස් වෙනවාමයි. ඒ කියන්නේ ලෝභ මූලය කරගෙන, දෝෂ මූලය කරගෙන, මෝහ මූලය කරගෙන වැඩ කරොත් එයාට බොහෝ භෞතික සම්පත් මොනවා තිබුණත් අවසානයේ මානසික පීඩනය බොහොමයි. එනිසා තමන් හිතන සිතුවිල්ලේ, කරන ක්‍රියාවේ, කතා කරන වචනේ ලෝභ දේශ මෝහ මූලක ධර්ම පොඩ්ඩක් බලන්න ඕන, සර්ච් කරලා. ඒ වගේ ලෝභ දේශ මෝහ මුල් වෙලා නම් එන්නේ ඒවා සබ්බපාපසකරණං කියන තැනින් ප්‍රහාණය කරන්න වගේ බලා ගන්න ඕන. අලෝභය, අද්වේෂය, අමෝහය මුල් කරා නම් ඒකේ වරදක් නෑ. ඥාන සම්පයුක්තද විපයුක්තද කියලා බලන්න ඕන. මේක විද්‍යාත්මකද අවිද්‍යාත්මකද කියලා බලන්න ඕන. ඒ හැම දෙයකින්ම ඔබ තුනී කරගෙන යන්නේ සංයෝජන. තුනී කරගෙන යන්නේ ලෝභ දේශ මෝහ. තුනී කරගෙන යන්නේ සබ්බ පාපස්ස, සියලු පව් තුනී කරගෙන යනවා. එතනින් එහෙවම වැඩෙන්නේ කුසලස්ස උපසම්පදා. කුසලයේ වැඩින්නේ කුමක් නිසාද? යෝනිසෝ මනසිකාරයේ නිකම්ම නිකං යෝනිසෝ මනසිකාරයේ නෙමේ, ලෝභ දේශ මෝහ සහ අලෝභ ද්වේෂ අමෝ. දැන් ඔබට සහනශීලී මනසක් තියෙනවා නම් මොකද කරන්න ඕන ඔබ? ඔබ සහනයෙන් සිටින්න. දැන් ඔබට සහනශීලී මනසක් තියෙනවා නම් දැන් ඔබ සහනයෙන් සිටින්න. හෙට ප්‍රශ්න එනවනේ. ඒව හෙටනේ ඉන්නේ. ඉස්සෙල් ඔබ දැන් සහනයෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේටත් ඔය වගේ ප්‍රශ්නයක් යොමු කළා. ආනන්ද හැමදෙරු කිව්වා මේ ඔක්කොම ධර්ම ටිකයි, ඔක්කොම විනය ටිකයි එක තැනක වාඩි වෙලා වැඩ ඉවර වෙනකන් අපි කියලා ඉවර කරමු කිව්වා. ඇත්තත් මට එහෙම යෝජනාවක් කරා සයන්හස මේක දිගට දිගට හැමදාම හැමදාම දිනේ කියනවා, දවස කියනවා, මාස කියනවා, දිනේ කියනවා, බණ කියනවා. මේ 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 කතන්දර ඔක්කොම අපි අතර ගැල්ලා එක සතියක් වෙන් කරගමු. අපිට ඔක්කොම එනවා. ඒ සතියේම අපි මේ නතර වෙලා වැඩේ ඔක්කොම කියලා ඉවර කරන්න, අපේ සිලබස් එක ඉවර කරන්න. එහෙම පුළුවන් නම් වැඩේ කොහොම හොඳයි. ඉතින් කිව්වා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්දය, ඔබ ලබන අවුරුද්දේ හැදෙන තුවාලයට අද බේත් දානවද කියලා ඇහුවා. කොහොමද උත්තරේ? ඔයත් ලබන අවුරුද්දේ මොකක් හරි හැපිලා හරි කැඩිලා හරි පීයට හරි මුලක හැපිලා හරි පඩි පොණක් හැපිලා හරි ඔබේ කකුල හරි අත හරි දුවල වේ. කැඩෙන්නේ කොතනද කියලා දන්නෙත් නෑ. බෙහෙත් දාන්න වේද දන්නෙත් නෑ. මොන වගේ බෙහෙතක් දාන්න වේද දන්නෙත් නෑ. ඒ නිසා දැන් බෙහෙත් දාන්න බෑ. තුවාලෙ හැටියට තුවාලෙ ස්වභාවයට තමයි. ඒක මැහුම් දාලා දානවද, ප්ලාස්ටරයක් දානවද, බැන්ඩේජ් එකක් දාන මොනවා කරනවද කියලා තීරණය වෙන්නේ තුවාලේ හැටියට. ඉතින් ඔබටත් ඒකයි. එතකොට ඔබ හිතන්නේපා මගේ ධර්මයේ කියලා මේ එක්තරා මෙන්න මේකයි රටාව කියලා නිර්ණය කරගෙන මේකෙන් මට හැම දෙයකටම පාර දෙන්න පුළුවන්, මේක මට හැම දෙයකටම එදකමකට යොදා ගන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. ඔය තත්ත විචක්කන කියලා කියන්නේ තුවාලෙ හැටි තේරුම් අරගෙන බේත් දාන. එහෙම නේද? ડોක්ටර් ගියාම ඉස්සෙල්ල බලනවා මේක මේකට බේත් දාන්න පුළුවන්ද, මේකට මොන වගේ ක්‍රියාවලියක්ද ගන්න පුළුවන් කියලා කල්පනා කරලා ඒ ස්වභාවයට අනුව එයාට තීරණය කරන්න. මෙයාට මේ විදිහේ ප්‍රතිකර්ම ටිකක් ඕනේ. ඔබේ ගැටළු වලටත් එසේමයි. ඔබේ මානසික ස්වරූප වලටත් එසේමයි.
ඔර මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.
ජීවිතේ අපි කිසිම දෙයක් හංගල හංගන්න බැරි දෙයක් මේ මනස. අපේ හාමුදුරු කෙනෙක් සිල්වත්කමක් හැටියට මස් මාළු වළඳන්න නැතුව හිට වැඩ හිටියා. හැබැයි උන්වහන්සේ හරි කැමතියි මාළු ගෑල්ලක් කන්න කැමතියි. නමුත් සිල්වත්කමක් හැටියට මේක ගොඩක් දෙනෙක්ගේ පිළිගැනීමක් තියෙන එකක් හැටියට නොගා හිටියා. උන්වහන්සේ වයසට ගිහිල්ලා හොඳටම උත්පල වුණා. සිහිය කල්පනාව නැති වුණා. අර හිතෙන් තෙරපගෙන හිටපු එක අයින් වෙලා ගිහිල්ලා දැන් කෑ ගහලා ඉල්ලන්නේ මොනවද? මස් මාළු ඉල්ලන. ඊට පස්සේ ගෙනල්ලා දුන්නාම වළඳනවා. දැන් ඉතින් සිහිය කල්පනාව අඩු. අර හිත යට තිබිච්ච එක කැළතිලා ආව. දැන් ඔන්න ඉල්ලනවා. දැන් ඉතින් වළඳනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ උන්වහන්සේ උඹල කඩවල ගන්නයි මොන හරි අහුවත් ඉතින් කාට හරි කියන්න පුළුවන් මම උඹල කඩවත් ගන්නෑ කියලා. එතකොට ඒක තග්ගාලේ ඉතින් ඒ කියන්නේ උඹල කඩවත් ගන්න නැත්තම් ඒ මනුස්සයා සෑහෙන්නේ කියන්නේ මස් මාළු ගන්නෙම නැහැ කියලා තමයි අදහස් වෙන්නේ. ඒකෙන් ඉතින් ඒ හැමතරන් වහන්සේට හරි ශෝක හැමතරු මේ අපි දන්න කෙනෙක් ඇත්තටම මේ කූල් මස් එක ගෙනවත් අහන්නේ මේකට උඹල ගඩ දාලා තියෙනවා කියනවා. එදා සිගෙන නෑ සයින්හස Google මත්. ආ ඉනම් බෙදන්න. මාළු එකේනවා. මේකට උඹල ගඩ දාලා තියෙනවා. නෑ සයින්හස මාළු උඹල ගඩ දාන්නේ නෑ මේකට. ආ ඉනම් බෙදන්න. ඉතින් අපි ඒක හම්දුරන්න කියන්නේ උඹල ගඩ හම්දුරු කියලා. ඉතින් ඒක හරි ඉතින් ලෙඩක් ඒක ප්‍රශ්නයක්. අර ඒක හාමුදුරුවෝ කර බිත්තර ගෙඩි ගානක් වැළඳුවා වගේ කියලා. තමා වෙනුවෙන් හදපු එකේ කියලා උන්වහන්සේලා අතපෑවලු. බිත්තර සායනන්සලා දානමක් හිටියා. නම දෙනෙක්ම අතපෑවලු. ඒ දැන් නම දෙනාගේ මේක ඉතුරු වුණා. ඊළඟට එකුණ වහන්ස කෙනෙක් හොඳට කල්පනා කළා. අර නමයම අරගෙන එකක් ඉතුරු කළා. මොකද කියලාම ඒ එක මට අදාපු එක ඒක මට එපා. අර අනුන්ට අදාපු එක ඒ නිසා මම ඒක වැළඳුවා. හරි උපායශීලී සමහර විනයන් හෝ ධර්මයන් හෝ අනුගමනය කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකෙ හදන්න පුළුවන් එක නෙමෙයි. තේරෙනා නේද? ඕනම තැනකින් පැනලා යන්න තැනක් තියෙනවා. දැන් නීති කියන්නේ ඒ වගේ දේවල්. ඒ වයින් පැනලා යන්න පුළුවන්. දැන් ඔය ටෙලිෆෝන් බොක්ස් එක හදලා තියෙනවා. දැන් අය වාඩුයි. ඉතින් ඒකෙත් හදාගත්ත මේ රුපියලේ නූලක් බඳලා දානවා, ආයි ගන්නවා, ආයි දානවා, ආයි ගන්නවා, මිනිහ කෝල් ගන්නවා. හොරකම කියන එක ක්‍රමී හදා ගන්නවා. ඒකේ ස්වභාවය මහා පුදුමයි. නිසා අපේ මේ දර්ශනය චේතනාව තමයි හොඳ වෙන්න ඕන, පවිත්‍ර වෙන්න ඕන. එහෙමනම් අපේ මේ තෙරපි මේ ගිගුම් දෙන්නේ, වේදනා දෙන්නේ අපගේ දෘෂ්ටි. දැන් ඒ කාරණාවලින් ඔබේ මනස සංසුන් කරගන්න අතර දැන් ඔබ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්න ඕන මේ මමත්වයේ කියන මහ කඳු වැටය මාතුලින් ඉවත් කරන්න ඕන. මම ඔබට සමහර වෙලාවට තෙරපුමත් දෙනවා. ඒ කියන්නේ හිතන්න කාරණා දෙනවා. ඒව තේරෙන්නේ නැතුව යනවා. ඇත්ත වශයෙන්ම ඔබේ මමත්වයට ඔබ තෙරපුමක් දෙන්නම ඕන. ඒක වාහනයක් හරි තියෙන එරිච්ච තැනකින් ගොඩ ගන්න නම් මොකද්ද අපි කරන්නේ? ඒක තල්ලුවක්, තෙරපුමක් දෙන්න ඕන. එතකොට ඔබේ දුක ප්‍රහාණය කරන්න ඔබ මොකද කරන්නේ? ඔබම තෙරපුමක් දෙන්න ඕන. දැන් තෙරපුම දෙන්නේ මම. මේගොල්ලෝ අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න එකේ මම කියන මම තෙරපුමක් දෙන්න. මම දැක එක්තරා දර්ශනයක් දාලා තිබුණා මේ ලොරියක් තල්ලු කරනවා. එක මිනිස්සෙක් ලොරිය උඩට නැගලා ලොරියේ උඩ ඉඳගෙන ලොරිය තල්ලු කරනවා. ඒක ලොරිය තල්ලු වෙනවද? එයා ලොරිය උඩ ඉඳගෙන ලොරිය තල්ලු කරනවා. එනේ අපි ලොරියෙන් පල්ලෙහාට බහින්න ඕන. දැන් මේ මමත්වයේ තුල ඉඳගෙන මමත්වයේ ජය ගන්න බෑ. ඒ පල්ලෙහාට බැහැලා අයින් වෙලා තමයි දෙන්නේ හැටියට අර බුදු කෙනෙක් කර පෙන්නන්නේ. බුදු කෙනෙක් සමග බුදු කෙනෙක් සංචාරය කර මේ සංවාදය කරනවා, මේ සක්මන් කරනවා. සසතිය. ඒ කියන්නේ මෙතන දෙදෙනෙක් කෙලස් පරිනිර්වාණයෙන් එක්කෙනෙක් අවසන් වුණා. ඊට පස්සේ මේ පංචස්කන්ධයේ සංස්කාර රූපේ පමණක් ඉතුරු වුණා. එදෙන කෙනෙක් පුජ්‍යලේ සත්‍යේ නැත කියලා දේශනා කළා. දැන් මේක එකපාරට කියලා ඉවර කරන්න ලොකු ප්‍රෙෂර් එකකින් එක වචනයකින් මට ඔබට කියලා ඉවර කරන්න එහෙම තෙරපන්න බෑ. මට තෙරපුවොත් එමේ මගේ හෙඩ් එක යනවා. ඔබේ ශක්තියේ ප්‍රමාණයට සද්ධර්මය ලැබෙනවා. ඔබේ සද්ධර්මයේ වේගයේ තරමට, ඔබ බුද්ධිමත් ඥානවන්ත වෙන තරමට සද්ධර්මයේ ප්‍රබල වේගත්වය වැඩි වෙනවා. ඔය කවුරුත් මෙහෙට හැරමිටි ගහගෙන අමාරුවෙන් ආපු අය හැමෝම වගේ අපරාධ කියන්න බෑ. මේ ගෙදර රේඩියෝ එක ඔන් ඔෆ් කරගන්න බැරි ආච්චි අම්මලා මේක දැක්කා. සමහර දරුවෝ අහනවා, අනේ හාමුදුරනේ අපේ අම්මා මේ සෝවාන් වුණා නිවන් දැක්කා කියලා කියන මොන බොරුද? අපේ අම්මට රේඩියෝ ඔන් ඔෆ් කරගන්න බෑ, ටීවී එක ඔන් ඔෆ් කරගන්න බෑ. ඈ එයා දන්නේ නැහැ. ඒකට එහෙම කෙනා කොහොමද දැක්කේ? ඒක තමයි කියන්නේ මේ ඉදි ගමන කොහොම හරි අපේ ඇත්තෝ ශ්‍රද්ධාව නිසා